රූප කියන්නේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙනවා. ඒ කියන්නේ රූප ඇහැට හම්බෙනව නේද? සද්ද රූප කනට හම්බෙනව, ගන්ධ රූප නහයට හම්බෙනව, රස රූප දිවට හම්බෙනව, පොට්ටබ්බ රූප කයට හම්බෙනව. එතකොට ඒවට අපි රූප කියලා කියනවා. දැන් ඒ රූප නිසා හටගන්න ඵලයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු රූප ඇහැයි රූපයයි කියලා. ඉතින් ඇහැයි රූපයයි එකතු වීම නිසා මොකද වෙන්නේ? ඵලයක් හටගන්නවා. ඉතින් ඇත්තටම ඒ එකතු වීමට කියනවා, එකතු වෙනවා කියන්නේ විඥාණයෙන් දැනගන්නවා ඇහක් තියෙනවා, ඇහැට පෙනෙන රූපයක් තියෙනවා කියලා දැන ගැනීම. දැන් ලෝකේ අපි හැමෝම ඔක කරනවනේ. ඇහෙන් රූපයක් දැක්ක ගමන් ඇහක් තියෙනවා, ඇහැට රූපයක් පේන්න තියෙනවා කියලා මමයි දැනගත්තේ කියන අදහස එනවා නේද? ඉතින් ඒකට කියනවා අපි චක්කු විඥානේ, ඇස නිසා වෙන විඥානේ. කනක් තියෙනවා, කනට ඇහෙන ශබ්දයක් තියෙනවා, මටයි ඇහුනේ මමයි දැනගත්තේ කියලා හිතෙනවා නේද? ඒකට කියනවා සෝත විඥානේ. කියන්නේ කන නිසා වෙන දැනගැනීම. එතකොට දැනගැනීම් තියෙනවා අපිට හයක්. ඒ හය තමයි ඇහැ නිසා දැනගන්නවා, කන නිසා දැනගන්නවා, නහය නිසා දැනගන්නවා, දිව නිසා දැනගන්නවා, කය නිසා දැනගන්නවා, මන නිසා දැනගන්නවා. ඉතින් මේ දැනගන්නේ මොනවද? ඔව්, දැනගන්නේ අර අපි කලින් ගත්ත රූපමයි. ඇහැක් තියෙනවා, ඇහැට පේන රූපයක් තියෙනවා කියන එකමයි. ඒකයි එක වටයක් කියන්නේ. ඒ කියන්නේ ඒකෙන්ම හටගෙන ඒකමයි දැනගන්නේ. එහෙම ස්වභාවයක් තියෙන්නේ. එතකොට ඒ දැනගත්ත නිසා දැන් ඇහැක් තියෙනවා, ඇහැට පේන රූපයක් තියෙනවා කියලා දැනගත්තොත් මොකද වෙන්නේ? ඒ දැන ගැනීම නිසා ඇයි හිතේ දෙකක් එකතු වෙලානේ? දැන් හිතේ ස්වභාව දෙකක් එකතු වෙලා. ඉතින් එතකොට මොකද වෙන්නේ? ඒ දෙක නිසා ඵලයක් හටගන්නවා. ඵලයක් වෙන ප්‍රතිඵලයක් හටගන්නවා. දෙකක් එකතු වෙනකොට ඒකේ ප්‍රතිඵලයක් සාමාන්‍ය සිද්ධ වෙනවා නේද? ඉතින් අන්න ඒ එකතු වීමට, ඵලය හටගන්න කලින් ඒ එකතු වීමට අපි කියනවා ස්පර්ශය කියලා. ස්පර්ශය කියන්නේ එක්වීම. එතකොට එක් වෙන්නේ මොනවද? ඇහැකොයි රූපෙකොයි තමයි එකතු වෙන්නේ. ඇයි විඥානේ? විඥානේ කියන්නේ දැනගත්ත. ඇහක් තියෙනවා, රූපයක් තියෙනවා කියලා. ඉතින් විඥාණයෙන් මේ දෙක දැනගන්න නිසා තමයි හිත එකතු වෙන්නේ. ඒකයි තින්නම් සංගති පස්ස තින්නම් වෙන්නේ. ඇයි විඥාණයෙන් දැනගන්නවනේ මේ ඇහක් තියෙනවා, අහර රූපයක් තියෙනවා කියලා? ඉතින් රහතන් වහන්සේලා දැනගන්නවද එහෙම? රහතන් වහන්සේලා එහෙම දැනගන්නේ නැහැ. ඇයි? ඒගොල්ලෝ දන්නවා ඒ එළියේ තියෙන රූපයක්වත් මෙහි තියෙන හැක්වත් නෙමෙයි, මේ නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ කියලා. නමුත් ලෝකේ අනිත් හැමෝටම තේරෙන්නේ නැහැ ඒක. ඒ අය හිතන්නේ මොකද? මෙහි ඇහක් තියෙනවා, එළිය රූපයක් තියෙනවා කියලා. දැන් මෙන්න ඒක තමයි දැනගැනීම. ඒකයි විඥානයේ කියන්නේ. එහෙනම් ඔය තුන් දෙනා නිසා මොකද වෙන්නේ? ඒක ඔය තුන් දෙනාගේ එක්වීම නිසා. ඔව්, ඒකේම නිසා ඵලයක් හටගන්නවා. ඉතින් ඒ ඵලයට තමයි අපි කියන්නේ වේදනාව කියලා. ඇත්තටම වේදනාවක් නැහැ. මේක විඳින්නේ කර්මානුරූප විපාක පිණිස. අපි මේ වේදනාව විඳින්නේ අපි කලින් කරලා තියෙන දේවල් වලට විපාක පිණිස. ඉතින් ඒ වේදනාව අඳුරගන්න එකටයි සංඥාව කියලා කියන්නේ. අඳුරගන්නවා කියන්නේ දැන් අපි ඔන්න ලස්සනයි කියලා අඳුරගන්නවා, දිගයි කියලා අඳුරගන්නවා, කොටයි කියලා අඳුරගන්නවා, රතු පාට කියලා අඳුරගන්නවා, නිල් පාට කියලා අඳුරගන්නවා. ඒවට කියනවා සංඥාව කියලා. ඒ අඳුරගත් එකට හොයනවා. ඔය විදිහේ සංඥාවක් කලින් තියෙනකොට මොකද්ද කිව්වේ කියලා හොයනවා. ඒකට කියනවා විතර්ක කරනවා, විතක්ක කරනවා කියලා කියනවා. ඉතින් ඒ විතර්ක කරනවා කියන එකට අපි කියනවා සංස්කාර කරනවා කියලා. එහෙම සංස්කාර කරපුවාම ඔයිට කලින් ඔය විදිහේ සංඥාවකට මොනවද දැක්ක රූප, ඒක නිසා හැටගත්ත වේදීව මොකද්ද, ඒ විදිහම අඳුරගත්තේ කොයි ආකාරයකද, ඒකට කොහොමදද කල්පනා කරේ කියන හතර පරණ දෙයක් ගලාගෙන එනවා. ස්කන්ධ ටිකක් ගලාගෙන එනවා. ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර කියන හතර හිතට ගලාගෙන එනවා නේද? මතකයට මතකෙන් ගලාගෙන එනවා. ඉතින් ඒ ගලාගෙන ආපුහම අපි ඒවට කියනවා මොනවද? අන්න ඒවට අපි කියනවා නාම කියලා. අර රූප නිසා ස්පර්ශ වෙලා හටගන්න ධර්මතාවයට කියනවා නාම කියලා. මොනවද හටගන්න ධර්මතාව? ස්පර්ශයක් හටගන්නවා නේද? රූප ටික එකතු වීම එකතු වීමක් තියෙනවා එතන. ඒ එකතු වීමට කියන ස්පර්ශයක එක නාමයක්. ඒ නාම ධර්මයක්. ඊළඟට වේදනා සංඥා සංස්කාර සංස්කාර කීවට එතන චේතනාව තියෙන්නේ. ඒ කියන්නේ සංස්කාර කරන්න මුල් වෙන ස්වභාවය. චේතනා ස්පර්ශය ගැන අපි කලින් කතා කරන තව එකක් තියෙනවා මානසිකාර. එයා තමයි එතන වැදගත් එක්කෙනා. මානසිකාර තමයි වැදගත් කෙනා. දැන් ඔකට අපි ස්වාමීන් වහන්සේ කෙනෙක් බොහොම ලස්සන උදාහරණයක් කියනවා. අපේ කටකුරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ දන්නව නේද? උන්වහන්සේ දේශනා කරනවා කඳුරගන්න ඔය නාම ධර්ම ටික අඳුරගන්න ලේසියිලු මේ පැත්තෙන් ගත්තාම. වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර. ඉතින් මාපටැඟිල්ල තමයි මානසිකාර. ඉතින් මාපටැඟිල්ල තමයි ප්‍රධාන නේද? අර ඇඟිලි හතරටම වඩා ප්‍රධානිය මාපටි. මාපටැඟිල්ලෙන් තමයි අපි හැම දෙයක්ම අල්ලන්නේ. ඔය දැන් මේක අල්ලගන්න මාපටැඟිල්ල පිළිච්චිදසා නේද? මෙයා තනි පැත්තකට වෙලා අර ටික අල්ල ගන්නවා. මොකද මෙයා තමයි මේ හතරම පාලනය කරන්නේ. මේ හතරම පාලනය කරන්නේ මේ මාපටැඟිල්ලේ මානසිකාර. මොකද හේතුව මානසිකාරය නිසා තමයි මේ හැම දෙයක්ම රඳා පවතින්නේ. දැන් බලන්න මානසිකාරය වෙනස් වුණා. දැන් මානසිකාරය කියන්නේ හිතන පිළිවෙල. ඉතින් දැන් ඔන්න අපි හිතමු ගැහෙන් රූපයක් දකින්නවා කියලා. මොකද්ද දකින්න රූපය? ඈ දැන් ඊයක නම් වෙන්න. පුප්පම් වෙලා ඇති යතයි දමේ කායවත පැති විනාශ බව. ඉතින් කාටද කියන්නේ? නේ? නේද?
අපේ හාමුදුරුවනේ.
ඔව්.
පොඩි පැහැදිලිකිරීමක් කරගෙන මම යන්න මේ ඉහෙරෙන්න මේ දැන් අපේ හාමුදුරුවනේ ඉස්සෙල්ල දැන් බාහිර ආයතනෙකෝයි ඇහැයි එක්කහු වෙලා ඉස්සෙල්ලම දැනගැනීමක් ඇති වෙනවා විඥානයක් ඇහි විඥානය කියලා එකක් උපදිනවා නේද? ඊට පස්සේ ඒ මේ වේදනාවත් එක්ක විතර්ක යන්නේ අනිත් දේවල් රූප වේදනා සංඥා සංකාර ටික ඇති වෙන්නේ. එතකොට ටිකක් ප්‍රශ්නයක් හිටිනවා. දැන් මේක පළවෙනි දැන ගැනීම එක ෂණයක්ද මේ ෂණ දෙකක්ද එහෙම නැත්නම් මේ ටික ඔක්කොම එකට කෙරෙන සිදුවීමක්ද? පළවෙනි දැන ගැනීම තුල තියෙන දැන ගැනීම අපි දන්නේ නැති දෙයක්ද දන්න දෙයක්ද කියන පොඩ්ඩක් විස්තර කරගෙන කිව්වොත්
පළවෙනියෙන් දැනගන්නේ මේක ඇත්තටම එක අවස්ථාවේ සිද්ධ වෙන්නේ මේ පහම. පළවෙනියෙන් දැනගන්නේ ඇහක් තියෙනවා ඇහැට පේන රූපයක් තියෙනවා කියන එක මුලින් දැනගන්නේ. ඒක ඒ නිසා එහෙම දැනගත්ත නිසා තමයි වේදනාවක් දැනගන්නේ. එහෙම දැනගත්ත නිසා තමයි සංඥාවක් දැනගන්නේ. එහෙම දැනගත්ත නිසා තමයි සංස්කාර දැනගන්නේ.
නමුත් මේ ටික ඔක්කොම එක ෂණයක දේවල් නේද? එහෙමනම්
අපි දැනගන්නේ පවිත්‍ර මහත්තයා රූපයි වේදනයි සංඥයි සංකාරයි විඥානයි විතරයි. ඔය හතර තමයි දැනගන්නේ. නමුත් ස්කන්ධයක් හැටියට විඥානය තියෙනවා. මොකද අර හතර එකතු වෙන දැනගැනීමකුත් තියෙනවනේ. දැන් කැවුම් කියන දැනගැනීමක් තියෙනවා. කැවුම් වල රූපේ වෙනමක් තියෙනවා. වේදනාව වෙනමක් තියෙනවා. සංඥාව වෙනමක් තියෙනවා. සංස්කාර වෙනමක් තියෙනවා. දැන් කැවුම් කියලා අපි මතක් කරගත්ත ගමන් කැවුම් කියන දැනගැනීමකුත් අපිට තියෙනවා. නේද? දැනගැනීමකුත් තියෙනවා. ඉතින් ඒ දැනගැනීම තුළ රූප රූප සද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප ඔක්කොම තියෙනවා නේද? ඒ නිසා හටගත්ත වේදනා ස්කන්ධ ටික තියෙනවා. ඒ කියන්නේ ස්කන්ධ හතරක් තමයි විඥාණයෙන් දැනගන්නේ. හැබැයි ඒ දැනගැනීමත් ස්කන්ධයක්. ඔතයි ඔකේ වටිනාකම. දැනගැනීමත් ස්කන්ධයක්. මොකද ඒ දැනගැනීම තමයි උපකාර වෙන්නේ අර ඇහැ කියන එක නැවත දැනගන්න. ඒ කියන්නේ දැන් මේක අර අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෙන් ක්‍රියා කරනවා කියන එකේ තේරුම ඒකයි. ඇත්තටම මුලින්ම අපි දැනගන්නේ ඇහක් තියෙනවා ඇහැට පේන රූපයක් තියෙනවා කියලා. ඇයි අපි එහෙම දැනගන්නේ? ඇයි එහෙම දැනගන්නේ අපි? දැන් ඔතන අපිට කඩාගත්ත හැකි. කඩා ගන්නට හැකි කියලා නොදැනගෙන ඉන්න පුළුවන්. අපිට බැරිද? ඔන්න දැන් ලස්සන දෙයක් අපි දකිනවා. එදෙන් අපි ඔන්න දෙයක් දැක්ක ගමම්ම අපිට දැන් බලමු ප්‍රශ්න අහන්න අනතනකදීම ප්‍රශ්න. දැන් මේ වගේ මේ දැන් මේක අපි දකින්නවත් එක්කම මොකද අපිට වෙන්නේ? දැන් මේක මොකක් කියලාද අපි එක පාට දැනගත්තේ? මලක් කියලා දැනගත්ත නේද? ඉතින් ඒ දැනගන්නකොට හොඳයි දැන් රහතන් වහන්සේ නමක් මේක දැක්කනම් එයා මොකක් කියලාද දැනගන්නේ? මලක් කියලා දැනගන්නවා. නෑ. කොහොමද දැනගන්නේ? ස්වභාවයක් නේද? ඉතින් දැන් ඇත්තටම ඔතන තමයි තියෙන ප්‍රශ්නේ. දැන් මානසිකාරයා කියන කෙනා මානසිකාර කියලා කියන්නේ නාම ධර්ම වල ප්‍රධාන එක්කෙනා නේද? ඉතින් මේ මානසිකාර නිසා තමයි මේ දැන ගැනීම වෙනස් වෙන්නේ. කියන්නේ දැනගන්නේ මොනවද රූප, වේදනා, සංඥා, සංකාර කියන ටිකයි දැනගන්නේ. හැබැයි මානසිකාර වෙනස් වුණොත් මානසිකාර කරන ක්‍රමේ දැන් රහතන් වහන්සේ කොයි විදිහේ මානසිකාරයකින්ද ඉන්නේ? අපේ මානසිකාර ක්‍රම දෙකක් තියෙනවා. මානසිකාර කරන ක්‍රම දෙකක් තියෙනවා. මේ හිතන ක්‍රම. එක ක්‍රමයක් තමයි ඒ පේන විදිහට එහෙමම බාරගන්න එක. අනිත් ක්‍රමය තමයි ඒක හටගන්නේ කොහොමද කියලා විමසලා දැනගන්න එක. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය කියලා එකක් තියෙනවා, අයෝනිසෝ මනසිකාරය කියලා එකක් තියෙනවා. යෝනිය කියන්නේ සාමාන්‍යයෙන් උපදින තැන කියලා හිතන්න. එතකොට අමතක වෙන්නේ. සෝ කියන්නේ අණුව. උපදින තැනට අණුව බලන මනසිකාරයක් තියෙනවා. එහෙම නැත්නම් උපදින තැනට අණුව බලන්නේ නැතුව අපි කියන්නේ gediya pitimම බාර ගන්නවා. ඔහේ බාර ගන්නවා. තියෙන එක බාර ගන්න මනසිකාරයකුත් තියෙනවා. අපි අතේ තියෙන්නේ තියෙන එක බාර ගන්න මනසිකාරයක්. අපි රහෙන් රූපයක් දැක්කත් එහෙමම බාර ගන්නවා. කනෙන් සද්දයක් ඇහුණත් එහෙමම බාර ගන්නවා. නහයට ගඳ සුවඳක් දැනුණත් එහෙමම බාර ගන්නවා. කිසිම සමාවක් නැහැ නේද? තියෙන දේ එහෙමම බාර ගන්නවා.
ඒ කියන්නේ අපේ හැමෝටමනේ සංකල්පය ගොඩක් වෙලාවට තියෙන්නේ මනසිකාරයත් එක්ක වගේ නේද? අපි දරන සම්මා සංකල්පයද මිත්‍යා සංකල්පයද කියන එක?
එතෙන්ට තාම යන්න එපා. මොකද සංකල්පයක් කියන්නේ ඇත්තටම ඊටත් එහා ගිය අර විතර්ක කරන ස්වභාවයක් එක්ක තියෙන එකක් නේ. දැන් ඔතනදී අපිට සංකල්පේ නෙවෙයි හම්බෙන්නේ. ඕකෙන් ගාක් එහා, ඒ කියන්නේ ඔය මානසිකාරය කරලා අපි රූපය පිරිසිඳ දැක්කේ නැත්තම් අපි රූපයක් හම්බෙච්ච තැන විඳීමක් වෙලා ඒ විඳීම අඳුරගෙන ඒකට විතර්ක කරන තැන තමයි අපිට අර සංකල්පයක් එන්නේ. ඒ තැන තමයි අපිට විතර්ක වර්ග තුනක් අපිට හම්බෙන්නේ. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියලා. ඉතින් ඒකේ ටිකක් තව එහා ගිය තැන. මේ තාම මුල ඉන්නේ පළවෙනි මොන්ටිසෝරි නේද? මොන්ටිසෝරි පැත්තේ ඉන්න තා. මොකද මේ ඉස්සරෝම වෙන්නේ මොකද? දැන් බලන්න හිතලා. ඔන්න ඇහක් තියෙනවා. ඔන්න ඇහට රූපෙකුත් පේනවා. ඇහත් හොඳට තියෙනවා. කරදරයක් වෙලා නැහැ නේද? හොඳට ඇහ තියෙනවා. ඇහැට රූපෙකුත් පේනවා. රූපෙකුත් තියෙනවා. දැන් මොකද වෙන්නේ? එයා හොඳ සිහියනොත් වෙන විඥානයත් හට ගන්න පුළුවන්. දැන් මොකද වෙන්නේ? ස්පර්ශයක් වෙනවා නේද? අනිවාර්යයෙන්ම ස්පර්ශයක් ලැබුණොත් විඳිනවා, විඳත් අඳුර ගන්නවා. අඳුරගත් එකට කල්පනා කරලා දැනගන්නවා. දැනගත්තේ මොකද්ද? මලක් කියලා. හැබැයි මානසිකාරය වෙනස් වුණොත් හිතන පිළිවෙල වෙනස් වුණොත් දැන් ඇහක් තියෙනවා හොඳට, රූපෙත් හොඳට තියෙනවා. හැබැයි හිතන පිළිවෙල වෙනස් වුණොත් මොකද වෙන්නේ? අපි හිතනවා මෙහෙම මලක් වගේ පෙනුනට, මෙහෙම මලක් වගේ පෙනුනට මේ එළිය තියෙන මලක් නෙවෙයි, මේ නාම රූප වලින් හදලා විඥාණයෙන් දැනගන්න තැනක පේන විදිහක් කොහොම. නමුත් මේ ඇතුලේ ක්‍රියාකාරීත්වයක් නිසා, මේ විඥානයේ තියෙන මායාව නිසායි ඔහොම පේන්නේ කියලා අපි දැනගත්තොත් අපි මේ එළිය මලක් තියනවා කියලා දැනගැනීමට ඒවිද? ඇයි දැනගන්නේ නැත්තේ? අපි අර පවිත්‍ර මහත්යා කිව්වා වගේ ඒ ආකාරයට සංස්කාර කරන්නේ නැති නිසා. දැන් යෝනිසෝ වෙලා නේද මේක? ඒ සංස්කාර කරන්නේ නැත්තේ ඇයි? සංඥාවක් අපිට දැන් නැහැ. මල කියන සංඥාව ආවේ නැහැ. මොකද අපි දන්නවා සංඥාව කියන්නේ මිරිඟුවක්, ඒ කියන්නේ තියෙන දෙයක් නෙවෙයි නැති දෙයක් වතුර තියනා වගේ පෙනුනට එතන වතුර පොඩක්වත් නැහැ. එනයි සංඥාව නැති දෙයක්. එනං සංඥාවක් නැති උනේයි අපි විඳින්නේ නැහැ. එතන විඳීමක් නැහැ. මොකද දන්නවා අපි ස්පර්ශයක් නිසායි විඳින්නේ. එනං එතන ස්පර්ශ වෙලා නැහැ. ඇයි ස්පර්ශ වෙන්නේ නැත්තේ? ඔව්. එතන විඥානයක් නැහැ. ඇයි? අපි එතනම තිරිසිඳ දැකීමක් තියෙන්නේ. එතන අපි කියන්නේ මෙතන එළිය මලක්වත් මෙහි ඇහැක්වත් තියෙනවා මේ ඇහෙන් ඒ මල දැකලා මමයි දැනගත්තේ කියන එක අදහස නෙවෙයි අපිට තියෙන්නේ. නිරන්තර හටගන්න නිරුද්ධ වෙන නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය තියෙන තැන මේ විදිහේ මවාපෑමක් සිද්ධ වෙන්නේ. නිරන්තර නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය තියෙනවා. ඒ හේතු නිසා ඒවා හටගන්නා හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. හැබැයි මෙතන තියෙන්නේ මවාපෑම මේ විඥානයේ කරන මවාපෑම. රූප නැති තැන රූප හදලා පෙන්නනවා නේද? වේදනා නැති තැන වේදනා හදලා පෙන්නනවා, සංඥා නැති තැන සංඥා හදලා පෙන්නනවා, සංස්කාර නැති තැන සංස්කාර හදලා පෙන්නනවා මෙයා විඥානේ. ඒ ටික අපි අවබෝධ කරොත් මොකද වෙන්නේ? මෙතන මල කියන එක නෙමෙයි දැන. ඉතින් ඔහම මලක් පෙවුනට ඔය පේන්නේ මෙන්න මේ හේතුව නිසයි කියන අවබෝධයයි එන්නේ. ඒකට අපි කියන්නේ විඥානය කියලා. ඒකට අපි කියන්නේ විඥාන වෙනවා කියලා. ඒකට අපි කියන්නේ පිරිසිඳ දකින්න පරිඥා වෙනවා කියලා. ඒ දකින්න එකට ඒ දකින්න එක අපිට පැහැදිලි කරන්න කිව්වොත් මොකද්ද ඒ දකින්නේ කියලා? පැහැදිලි කරන්නත් බැහැ. ඇයි? ඒකට වචන නැහැ. ඒකට වචන ලෝකෙ තුල තියෙන විදියක් නැහැ. මොකද මේක ලෝකෝත්තර මට්ටමක්. ඒකයි ඒකට අනිදස්සන විඥානය කියලා කියන්නේ. ඉතින් ඒක අපිට එකපාරට හදා ගන්න බෑ. නමුත් රහතන් වහන්සේට ඒක හට ගන්නවා. ඒකට ඒ ආකාරයට එයා හුරු වෙලා තියෙනවා. ඒක වැඩ පිළිවෙලක් තුලින් හම්බෙන ආරස්ඨාංග මාර්ගයේ වැඩිම තුලින් තමයි ඒක අපිට පුරුදු වෙන්නේ. කරේතු දෙයක් මේක. එහෙනම් දැන් අපි මුලින්ම මොකද කරන්න ඕනේ? ඔව්. මුලින්ම කරන්න ඕනේ මේ රූපය හොඳට පරිසින්ද දකින්න ඕන. දැන් රූප කියන්නේ මොනවද? ඇහැට පේන රූප තියෙනවා, කනට ඇහෙන රූප තියෙනවා, නහයට දැනෙන රූප තියෙනවා. ඇයි ඉතින් මේවා තියෙන්නේ අපිට? මේවා තියෙන්නේ හේතුවක් නිසා. ඇයි? මේවා තියෙන්න හේතුව තමයි අපි කලින් මේවා මතකයට දාලා තියෙනවා. ඉතින් කලින් මොනවා හරි මතකයට දාලා තියෙනවා නම් ඒ සංඥා වෙනකොට මොකද වෙන්නේ? ගලාගෙන එනවා. ඉතින් ඒ ගලාගෙන එන එකට අපි කියනවා ආශ්‍රව කියලා. මතකයට දාන එකට අපි කියනවා ප්‍රපංච කරනවා කියලා. ඉතින් අපි එහෙනම් ප්‍රපංච කරලා තියෙන නිසා දැන් ගලාගෙන එනවා. එහෙනම් මෙහෙම හිතන්න, කලින් සිද්ධියක් නිසා නම් දැන් වෙන්නේ. අනාගතේ නොවෙන්න අපි මොකද කරන්න ඕනේ? දැන් ඒක නිවැරදි කරන්න ඕනේ. එහෙනම් අපිට බැරිද දැන් මේක දකිනකොට මලක් කියලා හිතෙන් දැනගන්නවා අපි. ඇයි දැනගන්නේ? පුංචි කාලේ අම්මා පුංචිම කාලේ නම් අපිට කියලා දුන්නා පුතේ මෙන්න මේක මලක්. ඈ ඉතින් ඊට පස්සේ අර පෙර පාසලේ ගුරුතුමිය කියලා දුන්නා මේ කහ පාට කියලා නේද? දැන් ඒව නෙවෙයිද අපි මේ මතක තියාගෙන දැනගත්තේ? එහෙනම් කලින් අපි විඥාණය යමක් දැනගෙන මතකයට දාපු නිසා නේද අද ඒ ටික ගලාගෙන ඇවිල්ලා අපිට මේ දැනගැනීමක් එන්නේ? ඈ එහෙනම් අද අපි මොකද කරන්න ඕනේ? ඔව් අද බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා මේක වෙනත් පැත්තකට හරවන ක්‍රමය. අපි ඔච්චරකල් සංසාරේ යන විදිහයි ඉගෙන ගත්තේ. දැන් අද අපිට අලුත්ම ධර්මතාවයක් කියලා දෙනවා සසරෙන් නිදහස් වෙන්නත් පුළුවන්. නිදහස් වෙන ක්‍රමයකුත් තියෙනවා. කොහොමද? ඇහෙන් රූපයක් දකිනකොට ඇහත් රූපයක් නිසානම් විඥානේ හටගන්නේ. ඇහකොත් රූපෙකොත් නැත්තම් මොකද්ද හටගන්නේ? විඥානයක් හටගන්නේ. එහෙනම් ඇහ කියන එක නিত্যද අනිත්‍යද කොහොමද කියන්නේ? හැබැයි එහෙම කිව්වට බෑ ඉතින්. එහෙම කිව්වත් බෑ. කවුද කිව්වේ? බුදුරජාණන් වහන්සේ කියලා දීලා තියෙනවා. හැබැයි අපි ඒක දැනගත්තා. උනාට වැඩේ හරිද? කවදාවත් හරියන්නේ නැහැ. ඇයි? අර පොඩි ළමයින්ට අපි කියනවා කරන්ට් අල්ලන්න එපා, ගින්දර අල්ලන්න එපා කියලා. ඉතින් ඒගොල්ලෝ දන්නේ නැද්ද ඒ වල්ලෝත් පිච්චෙනවා කියලා? දන්නවා. එහෙනම්ට මොකද ඒගොල්ලෝ කරන්නේ? ඒවමයි අල්ලන්නේ. එහෙනම් ඒගොල්ලෝ දැනගත්තා කියලා බෑ. ඒගොල්ලන්ට අවබෝධයක් එන්න ඕනේ. මෙතන දෙකක් තියෙනවා කාරණා. දැනගන්නත් ඕනේ. ඒක දකින්නත් ඕනේ. ඒකට අපි කියනවා ජානාති කියලා කියනවා, දැනගත්තා කියන පස්සති කියලා කියනවා, දැක්කා කියලා. ඉතින් දැනගන්නත් ඕනේ, දකින්නත් ඕනේ. ඉතින් එහෙනම් අපි දැන් දැනගත්ත කාරණා නේද? මොකද්ද දැනගත්තේ? ඇහත් රූපයක් නිසයි දැන ගැනීමක් හටගන්නේ කියලා ඔන්න අපි දැනගත්තා. දැන් අපි මොකද කරන්න තියෙන්නේ? දැන් පොඩි ළමයෙකුට නම් අපි මොකද කරන්න ඕන? පොඩි ළමෙක් ඉන්නවා. දැන් මේ ඔබතුමිය කියන්නේ ඔබතුමියගේ රස්සාවනේ. දැන් පොඩියා කොහොමද හදන්නේ? පොතේ ඔය ජරාව කටේ දාන්න එපා. කීපරක් කියන්න ඕනද? උදේ ඉඳන් රෑ වෙනකන් ඔක් කිය කියා පස්සෙන් ඉන්න ඕනේ. ඈ? දැන් මුණු පුරෝඩරන් එහෙම කියන්න ඕනේ. දැන් පුතාටත් කියන්න ඕනද? පුතේ දූවිලි කෑලි ජරා කෑලි කටේ දාන්න එපා කියලා කියනවද? කිව්වත් බඩුම් ගන්නත් තියෙ නේද? ඇයි ඒ? එයාට දැන් ඒක අවබෝධ වෙලා. ඉතින් කවද්ද එයාට ඒක අවබෝධුනේ? ඔව්, කාලයක් යනකොට කිය කියා ඉන්නකොට මොකද වෙන්නේ? යම් දවසක එයා ඒක කටේ දාන්නේ නැහැ. නේද? එහෙනම් අපි මොකද කරන්න ඕන මෙයාට? විඥාණයට. එයාත් පොඩි දරුවෙක් වගේ නේද? ඉතින් අපි මොකද කරන්න ඕන? ඔව්, දිගටම අර බුදුරජාණන් වහන්සේෙන් අපි අහගත් එක දිගටම කියාදෙදී ඉන්න ඕනේ. ඉතින් ඒකට අපි කියනවා යෝනිසෝ මනසිකාර්ය පවත්වනවා කියලා. යෝනිසෝ මනසිකාර්ය පවත්වනවා කියලා කියන්නේ අපිට නිරන්තරයෙන් තියෙන අයෝනිසෝ gediya pitin බාර ගන්න ක්‍රමයක් නේද? ඉතින් අපි මොකද කරන්න ඕනේ එහෙනම්? වීරය කරන්න ඕන, උත්සාහ කරන්න ඕන. ඔක කොහොම එකක් වුණාට මෙහෙම දෙයක්. ඔක කොහොම එකක් වුණාට මෙහෙම දෙයක්. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන කිසිම දෙයක් අපි බාරගන්නේ නැහැ. ඇහැට පේන රූපවත්, කනට ඇහෙන ශබ්දවත්, නහයට දැනෙන ගඳ සුවඳවත්, දිවට දැනෙන රසවත්, කයට දැනෙන පහසවත්, හිතට දැනෙන ධම්මයක්වත් අපි බාරගන්නේ. ඕක ඔහොම වුණාට එළිය තියෙන එකක් නෙවෙයි මේ ඇතුලේ ස්වභාවයේ විඥාණයෙන්, මායාවේ විඥානයේ මායාවෙන් අපි වරද්දපු තැනක් ඕක. ඉතින් දැන් අපි හිතමු කියලා සාමාන්‍ය කණ්ණාඩියකින් අපි බලනවා. මොනවද පේන්නේ? මුණ පේනවා නේද? අපි කොහෙද ඉන්නේ? කන් අපේ කණ්ණාඩිය ඉස්සරහා අඩි 5ක් ඉස්සරහින් නම් ඉන්නේ. අපිට පේන්නේ කණ්ණාඩියට අඩි 5ක් පිටිපස්සෙන් අපි ඉන්නවා කියලා. ඉතින් දැන් එහෙම පෙවුනට ඇත්තටම අපි ඉන්නේ කොහෙද? කණ්ණාඩි ඉස්සරහා. එනකට පේන්නේ පිටිපස්සෙ ඉන්නවා කියලා. හැබැයි ඉතින් අපි දන්නේ නැද්ද අපි පිටිපස්සෙ නෙමෙයි මෙතන ඉන්නේ කියලා? ඒ කොහොමද දන්නේ? ඒක අපේ අවබෝධය නේද? හැබැයි බල්ලා, බල්ලා මොකද හිතන්නේ? අර කණ්ණාඩිය පිටිපස්සේ තවත් බල්ලෙක් ඉන්නවා නේද? ඇයි ඒ? එයාගේ මුලාව නේද? ඉතින් ඔය අවබෝධයයි මුලාවයි තේරෙනවා නම් මේකත් එහෙමමයි. මේක අපේ මුලාව. රහතන් වහන්සේගේ අවබෝධය මොකද්ද? ඔහොම මලක් පෙවුනට ඕක තියෙන්නේ ඔතන නෙවෙයි, කොතනද? මේ තියෙන නාම රූප වලින් හදලා විඥාණයෙන් දැනගන්න එකක් මිසක් එළියේ තියෙන මලක් නෙවෙයි. දැන් එහෙම තේරෙන කෙනා එළියේ තියෙන දෙයට ඇලෙයිද? ගැටෙයිද? මුලාවෙයිද? මුලා වෙනවා කියන්නේ වැරදි විදිහට අවබෝධ කරනවා නේද? එහෙම වෙන්නේ නැහැ. ඇයි හේතුව? එයා ඒක ඇත්ත ඇති හැටියෙන් දන්න නිසා. ඉතින් එහෙම දන්න නිසාද උනේ? එහෙම නැත්නම් එයා ඒ ආකාරයට හිතපු නිසාද උනේ? ඒ ආකාරයට හිතපු නිසා. එහෙනම් මාර්ගයක් වඩපු නිසායි උනේ. දැන් මොකද්ද අවබෝධුනේ අපිට? ඔය කියන කතාව තුළින් අවබෝධුනේ මොකද්ද? චතුරාර්ය සත්‍ය. ඇයි? ඒවා තියෙන දේවල් නෙවෙයි, අනිත්‍ය දේවල්. අනිත්‍ය දේවල් තියෙනවා කියලා ගත්තොත් දුකයි. ඉතින් එතකොට අපි ඇත්ත ඇති හැටියෙන් දකිනකොට මොකද වෙන්නේ? ඒ දුක නිරුද්ධ වෙනවා, නිවෙනවා. ඒ නිවන කොහොමද? ආර්ය අෂ්ටාංග මාර්ගය තුලින්. ඔය කතාව තමයි අපි අර කිව්වේ. එහෙනම් දැන් මොකද්ද මෙතන තියෙන්නේ? එතකොට මෙතන මලක් නැද්ද? තියෙනවා. ඇයි මේ තියෙන්නේ? ඇයි ඒක තියෙන්නේ එහෙම? ඔව්. වැරදි විදිහට මානසිකාරය කරන නිසයි තණ්හාව තියෙන්නේ. තණ්හාව කියන්නේ අර නාම රූප විඥාණයට බැඳෙන ස්වභාවය. කියන්නේ අපි බාර ගන්නවා එළියේ මේක තියෙනවා කියන මට්ටම. ඒ බාරගත්ත නිසා මොකද වෙන්නේ? ප්‍රියමනාප දේත් එක්ක ඇලෙනවා, අප්‍රියමනාප දේත් එක්ක ගැටෙනවා. ඉතින් ලෝභ දේශ හැදෙනවා, මෝහයත් එතනම තියෙනවා. නොදන්නකම, ඇත්ත නොදන්නකමත් තියෙනවා. ඉතින් ලෝභ දේශ මෝහ තියෙන කම් මොකද වෙන්නේ? නැවත සකස් වීම තියෙනවා. සංසාර දිගට යනවා කියන්නේ ඒකයි. එතකොට දැන් පැහැදිලිද? ඈ මේ කියන කතාව ඔතනින් පැහැදිලි නැත්නම් ටිකක් ඉස්සරහට යන්න අමාරුයි දැන්. එතකොට රූප කියන්නේ එහෙනම් මොනවද? රූපයක් කියන්නේ එතකොට මොකද්ද? බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙනවා රූප කියන්නේ වෙන ගොඩක් වගේ. වෙන ගොඩක් ලොකුවට පිම්බිලා පෙවුනට චුට්ටක් අවු වැටෙනකොට මොකොත් එයක් එතනේ. එහෙනම් අපිටත් මේ මලක් වගේ මෙහෙම පෙවුනට ඇත්තටම මෙතන තියෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධ ක්‍රියාවලියක් වුණාට මේ මල කොහොමද හැදෙන්නේ? දැන් අපි විද්‍යාඥයෙන් අහුවොත් මේ මලේ තියෙන්නේ මොනවද කියලා. කවුද මෙතන විද්‍යාඥයනි? විද්‍යා ගුරුතුමියක් ඉන්නවා. අපි අහලා බලමු මේ මලේ තියෙන්නේ මොනවද. හරි, ඊටත් එහා ගියෝ. ඊටත් එහා ගියෝ. ඕ මූලද්‍රව්‍ය නේද? ආ මූලද්‍රව්‍ය කියන්නේ එලිමන්ට්ස් නේද? ඊට වඩා ඒවා හඩන්න බැ, කැඩුවත් ඒවමයි හම්බෙන්නේ. මූලද්‍රව්‍ය කියලා જાතියකින් තමයි හැදිලා තියෙන්නේ නේද? කියත් තියෙනවද මොන ද්‍රව්‍යද? 108යි තමයි. අලුතෙන් හදන්නේ නැහැ. 108ක් තියෙනවා. ඔය 108ෙන් ඔය හයිඩ්‍රජන්, කාබන්, නයිට්‍රජන් කියන 108ෙන් තමයි හැදිලා තියෙන්නේ කියලා. ඊළඟට තවත් එහාට කඩාගෙන ගියෝ. අණු හම්බෙනවා නේද? අණු හම්බෙනවා. අණුත් කඩාගෙන ගියෝ. පරමාණු හම්බෙනවා. පරමාණුත් කඩාගෙන ගියෝ. ඔව්. ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියන ඒවා හම්බෙනවා. ඒ මොනවද? ඔව්. ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණ ආරෝපණයක්. ප්‍රෝටෝන කියන්නේ ධන ආරෝපණයක්. එහෙනම් ඇත්තට මෙතන මොකද්ද තියෙන්නේ? ආරෝපණයක් විතරයි නේද? ආරෝපණයක් විතරයි. එහෙමනම් චාර්ජ් එකක් විතරයි. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මොකද්ද දේශනා කරන්නේ? එතන එහෙම චාර්ජ් එකක්වත් නැහැ. එතන එහෙම ආරෝපණයක්වත් නැහැ. මේ කොහෙද ආරෝපණය තියෙන්නේ? මෙහෙ තියෙන වැඩක් මේක. මේක හදලා දෙන්නේ, මල හදලා දෙන්නේ ස්වභාව ටිකකින්. මොනවාද ස්වභාව? ගති හතරකින් තමයි මේ මල හදලා දෙන්නේ. බලන්න මේ මලේ මොනවාද තියෙන ගති? අල්ලපුවම තදට දැනෙනවා. එහෙනම් තද ගතියක් තියෙනවා නේද? මේකේ ද්‍යාරු ස්වභාවයක් තියෙනවා. ප්‍රශ්න ස්වභාවයක් තියෙනවා. වායමේ ස්වභාවයක්. මේ ස්වභාව හතරක් මූලික කරගෙන තමයි විඥානේ හැම රූපයක්ම හදන්නේ. විඥාණයෙන් තමයි රූප දැනගන්නේ. ඉතින් ඒ විඥාණයෙන් රූප දැනගන්නේ අර ගති ස්වභාව හතරකින් තමයි දැනගන්නේ. එහෙනම් ගති කියන්නේ මොනවද? හිතට දැනෙන ගති. එතකොට මේ මලේ මොනවද තියෙන්නේ? දැන් අපි ඔච්චර කල් නම් කීවේ මලේ මොනවද තියෙන්නේ? රේණු තියෙනවා. මේක නම් රේණුත් නැද්ද? තියෙනවා නේද? රේණුත් තියෙනවා. නටුවක් තියෙනවා. පෙතිත් තියෙනවා. හැබැයි දැන් අපි දන්නවා මලේ මොනවද තියෙන්නේ. එක පැත්තකින් කිව්ව හැකි ගති හතරක් තියෙන්නේ කියලා නේද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ ගති හතරකින් යෝක හදලා පෙන්නන්නේ. තව විදිහකට කිය හැකි නාම රූප ටිකක් තමයි එතන තියෙන්නේ. ඈ නාම රූප ටිකක් තමයි විඥානෝනේ මල කියලා. එහෙනම් මේ තියෙන්නේ නාම රූප ටිකක් මිසක් මලක් නෙවෙයි. ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර ටිකක් තමයි මේ අපි දැනගත්තේ. ඒ කොහෙ තියෙනවද දැනගත්තේ? ඔව් කලින් ඇති වෙලා නිරුද්ධ වෙච්චා නේද? ඉතින් ඒව ඇත්තටම කලින් ඇති වෙලා නිරුද්ධ වෙච්ච කියලා අපි ලේසියට කිව්වට එහෙමත් නෙවෙයිවා. ඒවා ස්කන්ධ ටිකක්. ඒවා කොහේ තියෙන ස්කන්ධද? අතීත, වර්තමාන, අනාගත, ළඟ, දුර, හීන. හීන කියන්නේ පහත්, ප්‍රණීත කියන්නේ උසස් නේද? සියුම්, ඕලාරික, තමා බාහිර කියන මෙන්න මේ මිනුම් පරාසයන් ඔස්සේ විහිදිච්ච. දැන් අපි කියන්නේ x අක්ෂය, y අක්ෂය කියලා. එතකොට එතන අක්ෂ දෙකක් නේ. තව එකක් අපි දාලා කියන්න පුළුවන් z අක්ෂය කියලා නේද? එතකොට අක්ෂ තුන ත්‍රිමාණයි නේද? මේක ත්‍රිමාණ නෙවෙයි, 11 මාන රූපයක්. 11 මාන රූපයක්. එතකොට ත්‍රිමාණ රූපේ කොච්චර බලවත්ද නේද? එනම් මේ 11 මාන රූපේ බලවත්කම හිතන්ද. මාන 11ක් ඔස්සේ විසිරෙච්ච රූපස්කන්ධයක් තමයි අපිට මේ හම් වෙන්නේ. එහෙනම් නිකම්ම නිකම් මලක් නෙවෙයි මේක. ඇයි හේතුව? අපිට නොතේරුණාට සංසාරේ යම් දවසක මේ වගේ දෙයකට අපි විඥානයේ යමක් දැනගත්තද, ඒ දැනගැනීම මෙතනදී ආපහු දැනගෙන තියෙන රූප වේදනා සංඥා සංකාර ටිකක් නේ. ඒ සංඥාව තියෙනවා නම් ඒ ඔක්කොම ගලාගෙන යනවා. ඒකයි සමහරු මේ මලට ආසා, සමහරු මේ මලට කැමති නැත්තේ. හැමෝම හැම දෙයකටම ආසද නෑ. ඇයි හේතුව? මොකද මේ ස්කන්ධ ටිකක ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. ස්කන්ධයක් කියන්නේ පරණ එක දෙයක් ගලාගෙන යන එක නෙවෙයි. එක දෙයක් නම් ගලාගෙන ආවේ මොකද වෙන්නේ? හැමෝට මේක එක හා සමාන අත්දැකීමක් අත්විඳීමක් තමයි වෙන්නේ. හැබැයි කොයිම දෙයක්වත් එක හා සමාන අත්විඳීමක් නෙවෙයි නේද? එක එක්කෙනාට විවිධාකාර විදිහ අත්දැකීම් අත්විඳීම් තියෙන්නේ. ඒකට හේතුව තමයි මේ ස්කන්ධ ටිකක් තමයි අපිට ගලාගෙන ඉන්නේ. නේද? රූප නෙවෙයි ඇත්තට මේවා. අපි මේවට කියන රූපස් ස්කන්ධ, වේදනා ස්කන්ධ. ඇයි? අර 11 මානයක් ඔස්සේ විසිරෙච්ච ස්කන්ධය කියන්නේ මේ සංසාරේ කවදා හරි අපි ඒව දැකලා මතකයට දාගත්තනම් ඒ සංඥාව නම් අද අපිට ආවේ. ඒ සංඥාවට අර ටික ඔක්කොම ගලාගෙන එනවා. ඉතින් ඒකයි අපි මේවට තණ්හා වෙන්නේ. තණ්හා වෙන්න හේතුව ඒකයි. එහෙනම් අපි තණ්හා නොවෙන්න මොකද කරන්න ඕනේ? තණ්හා නොවෙන්න නම් මොකද කරන්න ඕනේ? තණ්හා නොවෙන්න නම් නිමිත්තක් ගන්න නැතුව ඉන්න නේද? ඔව්. ඒ කියන්නේ එතුමේ කිව්වා හරි නේද? දැන් ඇත්තටම අපි තණ්හා වෙන්නේ හිතලද වෙන්නේ? නෑ නේද? ඇයි අපි තණ්හා වෙන්නේ? ඇයි අපි තණ්හා වෙන්නේ? තණ්හා වුණොත් මොකද වෙන්නේ කියලා බලමු ඉස්සරහට. තණ්හා වුණොත් මොකද වෙන්නේ? මෙතුමා දන්නවා. මොකද තණ්හා වුණොත් වෙන්නේ? ප්‍රධාන වෙනවා නේද? ඒ කියන්නේ නම දැකලා නේද? නම දැකලා ආ මම කියලා ගන්නව නේද? ඒ කියන්නේ සරල උපාදානයි. ඒක තණ්හා වුණොත් උපාදාන වෙනවා. තණ්හා නොවුනොත් දැන් ඔන්න අපි අහනවා කවුරු හරි බොරළු පාරක් දිගේ යනවා. ඉතින් එයා කිලෝමීටරයක් විතර ගිහම අපිට හම්බ වෙනවා. අපි එයාෙන් අහනවා ඔයා පාර දිගේ පයින්නද ආවේ? ඔව්. පාරේ මොනවද තිබුණේ? දැන් එයාට පාරේ තිබිච්ච ಜಾති උපදිනවා නම් ඒ පාරේ තිබිච්ච ಜಾති උපදිනවා කියන්නේ නැවත මතක් වෙනවා නම්. මතක් වෙනවා නම් මොන වගේ ಜಾතිද මතක් වෙන්නේ? අපි හිතමු කොන්න කාසියක් තිබුණා. කාසිය වලින් ලොකුම කාසිය මොකද්ද? 10ද? ඊට වඩා ලොකු කාසිය නෑ. ඔන්න 10 කාසියක් තිබුණා. 10 කාසියෙන් ගණන් ගන්නෙත් නෑ දැන් නේද? 10 කාසියක් තිබුණා. දැන් ඕක දැක්කා. එයා ඒක අතට ගත්තා හෝ නොගත්තා. එයාට මතක් වෙන්නේ නැද්ද 10 කාසියක් තිබුණා කියලා? මතක් වෙනවා නේද? ඇයි එයාට ඒක උපදින්නේ? මතක් වෙන්නේ. උපදින්න හේතුව තමයි තියෙන බව, ඉන්න බව යාගේ හිතේ තියෙනවා නේද? තියෙන බව, ඉන්න බව හිතේ. ඉතින් කාසියක් තිබුණ බව හිතේ තියෙනවා. ඇයි කාසියක් තිබුණ බව හිතේ තියෙන්නේ? අපි තව දෙයක් හිතමු. මොන ගල් කැට බුරුළු කැටක් ඔය පාරේ තියෙනවා. ඒවා ඇයි එයාට මතක් වෙන්නේ නැත්තේ? ඒවා තියෙන බවක්, ඉන්න බවක් එයාගේ හිතේ නැහැ. ඇයි? ඒ බව වෙන්නේ මොකද? ඒවා මම මගේ මගේ ආත්මය කියලා උපාදානය කරගත්තේ නැති නිසා. අර කාසිය දැකපු ගමන් උපාදානය වුණා මම මගේ මගේ ආත්මය කියලා ගත්තා. ඒ කියන්නේ විඥාන වුණා. විඥාන වෙනකොට මොකද වෙන්නේ? ඔව්. ඒ කියන්නේ එතන උපාදානෙ සිද්ධ වෙලා නේද? එතකොට එහෙනම් එයා ඇයි උපාදානෙ කරේ? ඒතන එයාට හිතුණ එළියේ එහෙම දෙයක් තියෙනවා. මං අර වටිනාකම් දීපු 10 කාසිය එළියේ තියෙනවා. මෙහි නාම රූප වලින් හදලා දීපු දේ විඥාණයෙන් දැනගත්ත දේ අර තියෙන එළියේ. එයාට අමතක වුණා එකපාරට ඒ කාසිය වටිනාකම් දීලා මම නේද ඔය හදාගෙන තියෙන්නේ. එළියේ තියෙන කාසියක් නෙවෙයි මේ හිතේ තියෙන කාසියක් නේද කියලා එයාට අමතක වුණා. ඒ නිසා මොකද වුනේ? එයා හිතුවා එළියේ ඒක තියෙන කියලා. දැන් මොකද වුනේ? අර නාම රූප විඥාන බැඳුණා. ඉතින් ඒ බැඳීමට සමාපි තණ්හාව කෙරෙදින් තණ්හා වෙච්ච නිසා ඇයි තණ්හා වුනේ? ආස්සවුනේයි තණ්හාවුනේයි බැඳුනේයි. ඔව්, එයාට ඒක ආස්වාදයක් තිබෙච්ච නිසා. අර ගල්බරළු දැක්කට එයාට ඒක කිසි ආස්වාදයක් නෑ. ඉතින් ඒ වටාස නැති නිසා තණ්හා වෙන්නේ. එහෙනම් තණ්හා උනේ ආස්වාදයක් විඳීමක් තියෙන තැනමයි. එහෙනම් අපිට විඳීමක් නම් මේ තණ්හාව නෑ නේද? ඊළඟට බලන්න වින්දයයි කියලා. වින්දේ මොකද හේතුව? විඳින්න හේතුව. දැන් ඔබතුමී අර පුටේ වාඩිලා ඉන්නකොට මල්ලයි බඩු මල්ලයි ඇහැයි හිස් මල්ලයි ඇහැයි මොකද වෙන්නේ? හිස් මල්ලයි ඇහැයි දකිනකොට දුක් වේදනාවක් ඇති වෙනවා. බඩු මල්ලයි ඇහැයි දකිනකොට සැප වේදනාවක් ඇති වෙනවා. එහෙනම් විඳින්නේ ඇයි අපි? දුක හෝ සැප හෝ උපේක්ෂාව විඳින්නේ ඇයි? ස්පර්ශ නිසා. ස්පර්ශ එකතු වීම නිසා නේද? ඉතින් එකතු වෙන්නේ කොහෙද? හිතෙන් එකතු වෙන්නේ නේද? දැන් ඔය එකතු වෙනවා. ඉතින් එකතු වෙන්නේ මොනවද? ඇහැයි බඩු මල්ලයි. ඒ දෙක එකතු වුණොත් සැප වේදනාවක්, ඇහැයි හිස් මල්ලයි එකතු වුණොත් දුක් වේදනාවක්. එහෙනම් ඇයි එකතු වෙන්නේ? දැන් අල්ලගත්තා අපි හොරාව නේද? ඇයි එකතු වෙන්නේ? ඔන්න ඔයා තමයි හොරා. කවුද? දැන් හොරා අහුණා. කවුද කියන්න බලන්න? කවුද හොරා? කවරත්තේ කවුද හොරා? මානසිකාරය තමයි හොරා. ඇයි? වැරදි විදිහට හිතපු නිසායි එකතු වුනේ. නිවැරදි විදිහට හිතුවනම්, යෝනිසෝ මානසිකාරයෙන් හිතුවනම් මෙහෙ ඇහැක්වත් එළිය රූපයක්වත් නැහැ කියලා. එයාගේ කවදාවත් ওই ටික සිද්ධ වෙනවද? ස්පර්ශ වෙනවද? විඳිනවද? තණ්හා වෙනවද? උපාදාන වෙනවද? තියනවා ඉන්නවා කියලා ගන්නවද? නැවත මතක් වෙනවද? මතක් වෙන්නේ. එහෙනම් මොකද්ද මෙතන වැරද්ද? අයෝනිසෝ මනසිකාරය. ඉතින් අපිට කෙලින්ම කියන්න පුළුවන් යෝනිසෝ මනසිකාරය තිබුණා නම් ඔක වෙන්නේ කියලා. දැන් පවිත්‍ර මහත්තයාගේ ප්‍රශ්නයට එමු අපි. අපි ඒ වෙලාවට තෙන්දා වෙනත් ওই ටික දන්නේ නැතු ওই ටික කිව්වොත් මුලා වෙන නිසා. දැන් පවිත්‍ර මහත්තයා හුවා එහෙනම් මොකද්ද ඔතන සංස්කාර කරනවා කියන්නේ කියලා. ඇත්තටම ඔතන තියෙන්නේ සංස්කාර කිරීමක්මයි. ඉතින් අපි අවිද්‍යාව තියාගෙන සංස්කාර කරපු නිසා තමයි අයෝනිසෝ මනසිකාරයෙන් ওই සිද්ධියට වෙන්නේ, ওই සිද්ධිය වෙන්නේ. ඉතින් අපි යෝනිසෝ මනසිකාරයේ විද්‍යාව පහළ කරගෙන සංස්කාර නොකර හිටියානම් මොකද වෙන්නේ? යෝනිසෝ මනසිකාරයේ තියෙන නිසා අපිට ඇහැක්වත් රූපේවත් හම්බෙන්නේ, එතකොට ස්පර්ශයක් වෙන්නේ, විඳින්නේ, අඳුරගන්නේ, විඳින්නේ, විඳින්නේ නැති නිසා තණ්හා වෙන්නේ, තණ්හා වෙන්නේ නැති නිසා උපාදානය වෙන්නේ, උපාදානය වෙන්නේ නැති නිසා භව වෙන්නේ, භව වෙන්නේ නැති නිසා අය උප්පත්තියකට යන්න. ඒ කියන්නේ හටගන්නේ නේද? එහෙනම් දැන් අපිට කෙටි කරගත්ත හැකි නේද? දැන් අපි අතන අර විඥාන පටිච්චසමුප්පාදේ. එහෙනම් මොකක් නිසාද මේ නාම රූප ටිකක් නිසාමයි විඥාන වෙන්නේ? ඒ ටික අපි හරියට දැනගත්තොත් අපේ අද මාත්‍රිකාව ඒකනේ නේද? නාම රූප ටිකකින් තමයි විඥානයක් හැදෙන්නේ. විඥානය හදන්නේ නාම රූප වලින්, නාම රූප හදන්නේ විඥානේ. මේ දෙන්නගේ වැඩක් මේක. ඔය ටික හරියට අපි දැනගත්තේ එහෙනම් නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය නිසා වෙන ඵලයක් තමයි මේ මුළු ලෝකයේම. මේ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මනුස්ස ලෝක, තිරිසන් ලෝක, ප්‍රේත ලෝක, අසුර ලෝක, නිරය, මේ ඔක්කොම මොකද්ද? නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයේ ඵලයක්. එහෙනම් දැන් අපිට මොකද කරන්න ඕන? ඉතින් විඥාණය නැති කරන්න පුළුවන්ද? බෑ. ඇයි? නාම රූප නිසා විඥාණය තියෙන්නේ. එහෙනම් අපි මොකද කරන්න ඕන? නාම රූප නැති කරන්න ඕනේ. ඉතින් නාම රූප නැති කරන්න ගියාම විඥාණය නිසායි නාම රූප තියෙන්නේ. එහෙනම් අපි මොකද කරන්න ඕන? මේ දෙකේ ක්‍රියාකාරීත්වය පවතින්නේයි පෛත්‍ර මහත්තයා කියෝ විදිහට වැරදි විදිහට කල්පනා කරන නිසා, සංස්කාර කරන නිසා. ඉතින් වැරදි විදිහට කල්පනා කරන කරන්නේයි නොදන්නකම නිසා. දන්නවනම් කරයිද? දන්නවනම් කවදාවත් මේ දුකට අපි වැටෙන්නේ නොදන්නකම නිසාමයි වැරදි විදිහට. නොදන්නකමට අපි කියනවා විද්‍යාව. දන්නකමට කියනවා විද්‍යාව. මොකද්ද නොදන්නේ? චතුරාර්ය සත්‍ය. ඉතින් යම් දවසක යම් කෙනෙක් චතුරාර්ය සත්‍ය දැනගත්තොත් එදාට මොකද වෙන්නේ? එදායින් පස්සේ මෙයාව අල්ලන්න බෑ. අය කවදාවත් ඔය අයෝනිසූ මනසිකාරයට එයා වැටෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය දැනගත්ත දවසට එයා මොකද කරන්නේ? ඒක දකින්නට ඕක තමයි දුක. ඇයි? නැති දෙයකොයි එතන ඔය තියනවා කියලා මම දැක්ක ඔය තියෙන තනිකර දුක. එහෙම වුණොත් එයා එතන විඳීද? තණ්හාවෙයිද? උපාදානය කරගනීද? භව වෙයිද? නැවත උපදීද? නැවත උපදින්නේ. එහෙනම් අපි මේ ටික සිද්ධ වෙන්නේ ඇයි? මේ චතුරාර්ය සත්‍ය නොදන්නා කම නිසාමයි. එහෙනම් අපි මොකද කරන්න ඕනද? ඔව්. ලොකු දෙයක් තියනවාද ඉගෙන ගන්න? හැම මාසෙම දවස් 4ක් කරන්න ඕනද? ඕනේ නැහැ. එතම කඩේ වහලා දාන්න පුළුවන්. එත කඩේ වහලා දාන්න පුළුවන්. එහෙනම් අද මොකද කරන්න ඕනේ? මෙන්න මේ චතුරාර්ය සත්‍ය අඩු ගානේ මේක සත්‍යක්මයි කියලා හරි අවබෝධ කරගන්න. මේක ඇත්තක්මයි කියලා අවබෝධ කරගන්න අය කවදාවත් මේ වගේ තැන්වලට එන්න වෙන්නේ නැහැ. අපි මේ තැනට එන එක මේ අපේ දක්ෂකමද? අදක්ෂකමමයි. මේක තේරුම් ගන්න බැරි නිසාමයි මෙතෙන්. මේක තේරෙන කෙනා ගෙදර දොරේ වැඩ කරගෙන හොඳට ඉන්නවා. ඇයි? එයාට කිසි ප්‍රශ්නයක් නැහැ. එයා කවමදාකවත් ස්පර්ශ කරගන්නේ නැහැ. ඇයි හේතුව? එයා දන්නවා මේක තමයි දුක. ඈ? ඉතින් ඒ දුක හටගන්නේ? ඔව්, තණ්හාවෙන්. ඇත්ත ඇති හැටියෙන් දකිනකොට තණ්හාවක් නැතුව මේ ඇතුලේ වැඩක් කියලා තේරෙනවා. එතකොට නිවෙනවා. නේද? ඇලෙන්නේ ගැටෙන්නේ මොලාවෙන් නැතුන. ඒ කියන්නේ නිවිලා. ඉතින් ඒ නිකන් නෙවුණාද? නෑ, අර මාර්ගයේ ඉන්න සකයි නෙවෙන්නේ. ඒක බොරුද? ඈ? ඇයි ඔක ඇත්ත වෙන්නේ? බුදුරජාණන් වහන්සේ කියපු නිසාද? ඈ? බුදුරජාණන් වහන්සේ, තථාගතයන් වහන්සේ, කවදාවත් තථාගතයන් වහන්සේ බොරු කියන්නේ නැහැ නේද? තියෙන දෙයක් ඇත්ත ඇති හැටියෙමයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ සර්වඥක් වහන්සේ සියල්ල දැනගෙනමයි කියන්නේ. ඒ නිසාද ඒක ඇත්ත? ඔව්. ඒ නිසා ඒක ඇත්තයි කියලා ගත්තොත් තවත් අපි එහෙනම් ඇයි ඒක ඇත්ත? ඕ, අපි මෙච්චරකල් නොදන්න දෙයක් බුදුරජාණන් වහන්සේ කියලා දුන්නා. ඕකනම් බුදුරජාණන් වහන්සේ කිව්වත් නැතත් ඇත්තක්මයි කියලා අපිට තේරෙන දවසක් ආවොත් එදාට මොකද විශේෂත්වය? ඈ? මොකද කුමාර මහත්තයා? එදාට ලොකු පාටියක් දාන්න වෙනවා නේද? ඇයි ඒ? චර කාලයක් යන්න බැරි තරම් කාලයක් සතර පාවල දුක් විඳා අපි. ඒ ටිකට ඔක්කොම ආයිබුවන් කියන්න පුළුවන්. අය කොහමදාකවත් යා සතර පායට යන්නේ නැහැ. මේක ඇත්තම ඇත්තක් කියලා කාගේවත් පිහිටක් නැතුව තමන්ඩම අවබෝධ වෙන. පිහිටක් කියන්නේ දැනගන්න ඕන ඉස්සලා තමන්ඩම තේරෙන තැනක. යා සතර පායෙන් නිදහස්. අය මොනම හේතුවකට සතර පායට යන්නේ නැහැ. සමහරට කල්ප දහස් ගණන්, කල්ප 31000ක්, කල්ප 40000ක් ඕන තරම් ඉඳීවි. ඒක වෙන කතාවක්. හැබැයි සතර පායෙන් ඉඳහස්. ඉතින් බයක් නැහැ. ආත්ම භාව උපරින් වශයෙන් යන්නේ අතයි. ඉතින් සමහර ආත්ම භාව තියෙනවා කල්ප දහස් ගණන් ආයස. බ්‍රහ්ම ලෝකවල එහෙම. ඉතින් කතාවක් නැහැ. අපිට ඒ වගේ හානියක් නැහැ. ඇයි හානියක් නැහැ කියන්නේ? බ්‍රහ්ම ලෝකෙ හිටියට බය වෙන්න එපා. ඒ සම්පූර්ණ ආරක්ෂාව තියෙනවා නේද? හරියට අපේ ඊළඟ මහත්තයා අපි ළඟ ඉන්නකොට අපිට සම්පූර්ණ ආරක්ෂාව තියෙනවද නේද? ඒ වගේ තමයි සතර අපායේ ඉන්නකොට සම්පූර්ණ ආරක්ෂණය. බ්‍රහ්ම ලෝකවල ඉන්නකොට සම්පූර්ණ ආරක්ෂාව තියෙනවා. හේතුව තමයි පැරණි කර්ම විපාක දෙන්න කර්ජ කයක් එහෙ නැහැ. කර්මයෙන් හටගත්ත කයක් නැහැ. ඉතින් මේ අපිට කර්ම විපාක දෙන්නේ අපි ඇහෙන් රූප දැකලා විපාක විඳිනවා. කනෙන් ශබ්ද අහලා විපාක කරනවා. නහයෙන් ගඳ සුවඳ. ඉතින් ඒ ටික බ්‍රහ්මයාට නැහැ. මේ කර්ජ කය නැති නිසා. ඉතින් ඒ නිසා එතන ඉන්නකොට කවදාවත් අර කරින් කරපුවා විපාක හම්බෙන්නේ නැහැ. ඒ වගේමයි බොහෝම සන්තෝෂයෙන් දැන් බාණ්ඩ ධානයක තියෙන ලක්ෂණ මොනවද? ප්‍රීති සුඛ. ඒ දෙක තියෙනවා. ප්‍රීතිය තියෙනවා, සැපේ තියෙනවා. ඉතින් පළවෙනි ධානයට වඩා දෙවෙනි ධානයේ ප්‍රීතිය සැපේ වැඩි නේද? ඉතින් දෙවෙනි ධානයෙන් ගන්නකොට ප්‍රීති විතක්ක ਵਿਚාර නැහැ, නමුත් ප්‍රීති සුඛ තියෙනවා. තුන්වෙනි ධානයට යනකොට ප්‍රීතිය නැහැ, සැපේ තියෙනවා නේද? හතරවෙනි ධානයට යනකොට සැපේනේ උපේක්ෂාවයි ඒකාග්‍රතාවයයි තියෙනවා. සැප ගොඩයි එතකොට නේද? ඉතින් එහෙනම් අර බ්‍රහ්ම මට්ටම් වලත් ඔය සැපේ ඊටත් වැඩියෙන් තියෙනවා. ඉතින් අපිට මෙහෙදිත් ඒකක් තින්නින්න පුළුවන්. දැන් ධනපාල මහත්තයා කතරගෙ මෙහෙම ගිහාම බදල් කනකොට බදල් කඩේකට ගිහාම ඒගොල්ල මොකද කරන්නේ? කෑල්ලක් කපලා දෙනව නේද? ඒකට සල්ලි ගන්නෑ. කාලා බලන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි ධානයක් වඩලා බලන්න බ්‍රහ්ම ලෝකේ තියෙන සැප. ඉතින් ඒ මට්ටම මෙහෙ ඉඳනොත් අර දොදොල් සාම්පල් වගේ කාලා බලන්න පුළුවන්. එතකොට අය බයක් නැහැ නේද? කාලා බලලයි අපි ගත්තේ කියලා යන්න පුළුවන් නේද? ඉතින් ඒ වගේ තැනක් මේක. එහෙනම් අපිට ඇත්තටම සතුට වෙන්න කාරණයක් තියෙනවා නේද? මොකද්ද? මේක අපි හිතන තරම් අමාරු වැඩක්වත් කරගන්න බැරි දෙයක්වත් නෙමෙයි. එහෙනම් අපි හැමෝටම කරන්න පුළුවන් දෙයක්. එහෙනම් දැන් අපේ ස්වාමීන් වහන්සේට කියනවා බය කරන්න බය කරන්න බය කරන්න කියලා. දැන් අපි එහෙනම් දැන් බය කරන්න ඕනේ. එහෙම නැත්නම් බය නැති කරලා සතුට වෙලා වැඩේ කරන්න ඕනේ. ඈ? බය නැති කරලා සතුට වෙලා වැඩේ කරගන්න නේද? සප්පේති ඇති කරගන්න, චිත්තය ඇති කරගෙන මේ මාර්ගයේ ඇත්තටම මාර්ගයේ වඩන්න සතුටක් තියෙනවා නේද? සතුට නැත්තම් මාර්ගයේ වැඩෙන්නේ නැහැ. සතුට හම්බෙන්නේ අපිට හම්බෙන ප්‍රතිලාභ. ඉතින් මේ මාර්ගය යනකොට අපිට ගොඩාක් ප්‍රතිලාභ හම්බෙනවා. මොකද නිරන්තරයෙන් අපි මේ ඇතින ගැටෙන මුලා නැති වෙලා යනවා. ඉතින් එතකොට අපි නිදහස්. අපිට ලෝභය ද්වේෂය අඩු වෙනවා නම් අපි හුඟක් එතනින් සැහැල්ලු වෙනවා. මොකද අපේ මේ ලොකු බරක් තියෙන්නේ. අපිට මේ කියන්න බැරි තරම් බරක් එකයි අපි අහු වෙලා තියෙන. ඉතින් මේ බර තමයි අපේ අර කදේ තියෙන නේද? කදේ මාළු ගෙනියන අයගේ කදවල වල තියෙනවා ඉස්තරහා කිලෝ 50යි පස්සේ කිලෝ 50යි. කොච්චර බරද? කිලෝ 100ක්. ඉතින් කිලෝ 100ක් අරන් කිලෝමීටර් 15ක් 20ක් 30ක් ඇවිදින්න ගියාම ඒ අමාරුයි නේද? ඉතින් ඒ කද බිමින් තිබ්බොත් එහෙම නැත්නම් මාළු ටික විකුණලා ඉවරෙච්චාම බර සැහැල්ල වෙලා නේද? එතකොට එයාට සන්තෝෂේ. අරේ සැහැල්ලේ. අරේ සැපක්. ඉතින් අපිටත් මේ ලොකු බරක් තියෙන්නේ ඇයි? ලෝභය දේශය නිසා. ලෝභය දේශය නිසා තමයි ලොකු බරක් තියෙන්නේ. ලෝභයයි දේශය අයින් වෙනකොට. ඕ ලෝභ දේශය අයින් වෙනකොට හරේ සතුටුයි. කොච්චර සතුටුද? ඈ අත්තිඳ කොයි කියන්න බන්නේ කොච්චර සතුටුද? ඈ කවුද අත්තිඳ කොයි ඉන්නව නේද? ඉන්නව නේද? භාවනාවක් කරලා හිත සමාධිගත වෙච්ච අය ඉන්නේ කවුද? ඉන්නව නේද? ඉන්නයි කියන්නේ නැහැ ඉතින් නේද? ඉතින් ඒතන එයා දන්නවා ඒකේ තියෙන සතුට කොච්චරද කියලා. මොකද ඒ වෙලාවේ කාමච්ඡන්ද ව්‍යාපාද නැහැ. කියන්න බැරි තරම් මේ ලෝකෙ මොනම දෙයකින්වත් ගන්න බැරි තරම් සතුටක් එතන තියෙනවා. ඒ වගේම කයට සැපයක් තියෙනවා. ඉතින් එහෙනම් අපිට ඒ සැප ලැබෙන්නේ නැද්ද? ඒ తాවකාලිකව ලෝභ දේශයන් කරලා හැබැයි ඇත්ත ඇති හැටියෙන් දැකලා මේ කාරණේ ලෝභ දේශ දුරු වෙනකොට. ඇයි? ලෝභය කියන්නේ ඇලෙන එක, දේශය කියන්නේ ගැටෙන එක. අපි යමක ඇත්ත ඇති හැටියෙන් දැක්කොත් අපි ඒක තැලෙයිද ගැටෙයිද? කොච්චර ලස්සන උනා කොච්චර රස වුණා කොච්චර මිහිරි වුණා අපි ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ. ඉතින් එතකොට ඒ තියෙන සතුට ඒ නීවරණ ප්‍රහාණය අවබෝධයෙන්ම ප්‍රහාණය වෙන තන ඒ තියෙන සතුට කියන්න බැරි රජ කෙනෙක් නේද රජ කෙනෙක් පැවිදි වෙලා ඇවිල්ලා කැලේ ඉතින් යන ගමන් හරි සැපයි හරි සැපයි අනේ අරෝ සැපයි නේද කියා ඉන්නවලු ඉතින් අර පස්සෙන් ගිය හාමුදුරුවෝ වරෙන් අහගෙන ඉඳලා ගිහිල්ලා කේලම කිව්වා ප්‍රතිවර්ණසත් නේද අර රජුරුව නම් ඇවිල්ලා පැවිදිනාට තාම රජසත සිහි කර කර ඉන්නේ එයා නම් වැඩි කල් ඉන්නේ කුත් නෑ සිවුරේ නේද ඒක රජකම දැන් සිහි කර කර රජකම සපයි කිය කියද කොහෙද ඉන්න ඕන්න කියලා කිව්වා නේද බුදුරජාණන් වහන්සේ ගෙන්නා අහලා බැලුවා අනේ භාග්‍යතුන් වහන්සේ කොච්චර සපයක්ද මේක ඒ කාලේ මට නිින්ද යන්නේ නෑ නේද හැම තිස්සෙම බයෙන් අද මොනවද තියෙන්නේ අල්ලා ගන්න කිසිම දෙයක් නෑ අපිට දුක් ආපුවා බලන්න පොතක ලියලා කොහොමද දුක එන්නේ ඇයි දුක එන්නේ දුකක් එන්නේ කොහොමද දුක කියන්නේ වේදනාව නේද වේදනාව එන්නේ ඇයි ඔව් වැරදි විදිහට මානසිකාරය කරපු නිසා තමයි වේදනාව එන්නේ හරි විදිහට මානසිකාරය කරා නම් ස්පර්ශ වෙන්නේ නැහැ ස්පර්ශය නැවතිච්ච ගමන් වේදනාව නැතිනවා ඉතින් ඒ වේදනාවක් තිබ්බත් ඒක මම මගේ ආත්මය කියලා උපාදානය කරගන්න එකයි වැරද්ද. ඉතින් ඇඟේ වේදනාවක් නැද්ද අපේ? තියෙනවා නේද? වේදනාවක් නැති කෙනෙක් නම් හොයාගන්න බෑ නේද? හැමෝටම වේදනාවක් තියෙනවා. ඉතින් අපි මොකද කරන්න ඕනේ? වේදනාවක් තියෙනකොට දැනගන්න ස්පර්ශයක් නිසායි වේදනාව තියෙන්නේ. ස්පර්ශ වෙන්නේ ඇයි? මේ කයක් තියෙනවා, කයට දැනෙන පොට්ටබ්බයක් තියෙනවා කියලා ගත්ත නිසා එහෙනම් කර්මානුරූපව කයක් ලැබිලා වේදනාවක් වෙනවා නම් මම නැවත මේ වේදනාව වින්දොත් මේක උපාදානය කරගත්තොත් මොකද වෙන්නේ අය කයක් හම්බ වෙනවා එහෙනම් මම මෙතනින්ම කිවර කරගන්න ඕන රිදෙන එකක් රිදිච්චදින් මට මේක අදාළ නැහැ ඉතින් ඉන්න රිදෙනවා රිදිච්චදින් කැලලක් හැලෙනවා නම් හැලිච්චදින් ඒක ගන්න නම් එපා මම කියලා ගත්තත් වෙන්නේ මගේ වෙනවා මගේ වසඟයට යනවා මෙතුමාට වෙච්ච වැඩේ නටන්න නේද ඉතින් එහෙනම් අපි මොකද කරන්න ඕනේ ඔව් මේ ඇත්ත දකින්ද ඇත්ත කියන්නේ චතුරාර්ය සත්‍ය මේ චතුරාර්ය සත්‍ය දකින්ද ඒ දකින්කොට අපිට මේ ලෝකේ තියෙන කිසිම දෙයකට උපාදානය නොවී ඉන්න පුළුවන් ඒකයි කියන්නේ නචකින්චි ලෝකේ උපාදීති ඈ මේ ලෝකේ තියෙන කිසිම දෙයකට උපාදානය වෙන්න තු මම මගේ ආත්මය කියලා ගන්නතු ඉන්න පුළුවන්. එතකොට යන්න බැරි තරම් සැපයක්. අපි ඒ සැපයට කියනවා නිවන් සැප කියලා කියනවා. නිවන් සැප එතකොට අර මැරිච්ච කට්ටියට ගහලා හරියයිද? හරියන්නේ නැහැ නะ නිවන් සැප කොහෙද තියෙන්නේ? ඔව් මේ චතුරාර්ය සත්‍ය නොවනින් මෙනෙහි කරනකොට එහෙම නැත්නම් මේ චතුරාර්ය සත්‍ය මානසිකාරය කරනකොට එහෙම නැත්නම් මේ චතුරාර්ය සත්‍ය හිතේ දාගත්තහම චතුරාර්ය සත්‍යට අනුව බලනකොට එතනම අපිට ඇති වෙන සැපේට තමයි නිවන් සැප කියන්නේ. එහෙනම් චන්ද්‍රතිලක මහත්තයාගේ බෝඩ්ස් ටික දැන් මොකද කරන්න වෙන්නේ? ඈ පණ තියන අයගේ ගෙවල් වල ගිහිල්ලා ගහන්න. මැරිච්ච අයගේ වල වටේ ගහලා වැඩක් නැහැ. ඒ ඇයිට නිවන් හම්බෙන්නේ නෑ කවදාවත්. පණ තියන අය නනේ හොඳට ඉන්න කට්ටිය ලෙඩ්ඩුන්ගේ ගෙවල්වල ගහන්නත් එපා. ඒ ඇයටත් ඒ යෝනිසෝමනසිකාරය කරන්න බෑ. යෝනිසෝමනසිකාරය කරන්න පුළුවන් ඇගේ ගෙවල්වල බිත්තිවල ගහලා එන්න. ඒක තමයි කරන්නේ. දැන් එතකොට නාම රූප කියලා කියනවා අපිට තේරෙනවද එහෙනම්? මොනවද නාම රූප කියන්නේ? මේ ලෝකෙ මොනවා හරි අපි දෙයක් අරගෙන තියෙනවා විඥාණයෙන් දැනගෙන තියෙනවා නම් ඒ හැම දෙයක්ම නාම රූප. එතෙන් රූප නොවන අනිත් ඒවල් ටික නාම. රූප කියන්නේ රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප. ඒ ටිකමයි අපි හිතින් හිතන්නේ ධම්ම රූප කියලා. ඉතින් එහෙනම් අනිත් හැම දෙයක්ම කියන විඳින දේවල්, අඳුර ගන්න දේවල්, කල්පනා කරනවා නේද? ස්පර්ශය, අයෝනිසෝ මනසිකාරය ඒ ඔක්කොම නාම රූප. නාම ධර්ම නේද? පැහැදිලිද එතකොට? ඈ
රූප
මොනවාද 18 ආකාරය?
චක්කු රූප, ඊළඟට රූප රූප, චක්කු රූප කියන ආකාරය චක්කුනවා කියන්නේ.
ඔව්. ඇහෙන් දැකින රූප. අය
චක්කු රූප කියන්නේ අපරූපයක් විදිහට ගැනීම.
ඔව්.
නේද? ඇහෙන් දැකින රූපය විදිහට ගැනීම.
ඔව්.
එන ඇහෙන් දැකින රූපය විඥාණයෙන් දැනගෙන දැනගන්නා වූ රූපයක්
කියන්නේ. ඔව්.
ඒ
රූපේ රූපය සිහිර ගැනීම. ඔව්. ඒ කියන්නේ ආයතනකින් ඔව්. ඉතින් ඔව්. එතුමයි මතක් කරේ හොඳ වචනා තන නේද? ඕක තමයි අපි කරන්නේ. මොකද්ද? අජත්තං වාකායේ කායානුපස්සේ විහෙරති. ආධ්‍යාත්මිකව කයක් කියලා අපිට හම්බ වෙනවා නම්, ඒ කියන්නේ ආධ්‍යාත්මික රූපේ මොකද්ද? ඔව්, අපි දැන් එක එක අවස්ථාවල නසන නේද? දැන් හුස්ම ගැනීම සම්බන්ධයෙන් නම් කටයුතු කරගෙන හිටියේ. ආනාපාන නම් වැඩුවේ නේද? අපිට මොකක්ද ආධ්‍යාත්මික කය කියන්නේ? මේ කය නේද? කය නහයට තමයි හුලන් රැල්ල දැයින්නේ. එහෙනම් මේ නහය කියලා ගත් එක ඇත්තටම තියෙන එකක් නෙවෙයි, නාම රූප වලින් හදලා විඥාණය දැනගත් එකක්. ඊළඟට එතුමා කියවේ නහයට දැනෙන පොට්ටබ්බේ. කයට දැනෙන පොට්ටබ්බේ පහ හුලන් රැල්ල. ඒක තියෙන එකක්ද? නෑ, ඒකත් නාම රූප වලින් හදලා විඥාණය දැනගන්න එකක්. ඊළඟට නහයට පොට්ටබ්බේ දැනිලා අපි දැනගන්නවා රූප වේදනා සංඥා සංකාර ටිකක් කළා විඥාන වෙනවා දැනගන්නවා මොකක් කියලාද? හුස්මක් ගත්තා කියලා දැනගන්නවා. ඒක මොකද්ද? ඒකත් නාම රූප ටිකක් විඥාන වෙන වැඩක්. ඉතින් එතුමා කියවේ ඒකයි. එහෙනම් අර 6 වරක් 3 අජත්තං වාකායේ බහිද්ධා වාකායේ අජත්ත බහිද්ධා වාකායේ 3යි. ඒවා කොහෙටද යන්නේ? රූප රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටප්ප රූප, ධම්ම රූප. එහෙනම් ඔය 18 පොළේ මේ ටික තියෙනවා නේද? ඉතින් ඔය ටික හොඳට රූපේ පිරිසිඳ දැක්කොත් මොකද වෙන්නේ? ඈ? ඔව්. ඇත්තටම යාට අනාගාමි වෙන්න පුළුවන්. යාට අනාගාමි වෙන්න පුළුවන්. මොකද රූපේට ඇල්මක් නැහැ. 11 ආකාරයට පංච ප්‍රාදානස්කන්ධය බලමු. ඈ? පංච ප්‍රාදානස්කන්ධය අතීත වශයෙන්, වර්තමාන වශයෙන්, අනාගත වශයෙන්. ළඟ, දුර, ඊන, ප්‍රනීත, සියුම් මෝලාරික තමා බාහිර. ඒ ටිකෙන් තමයි අපේ මේ හිත විසිරෙන්නේ. දැන් බාණ්ඩ හිත කොහේ හරි විසිරෙනවා නම්. දැන් හිත විසිරෙනවා කියලා කියන්නේ හිතට දුවන්න පුළුවන් තැන නේද? ඔන්න එතෙන් දැන් පොටි එනවා එකපාරට ඇවිල්ලා දැන්. මොකද කරන්නේ? පයින්නවා මේක ඇතුළට නේද? අපි කොහෙටද දුවන්නේ? රවුම් තියෙන හැරි වගේ තමයි දුවන්න වෙන්නේ. ඉතින් ඔතනින් එළියට පැනලාම රවුමෙන් ගිහිල්ලා යන්නත් පුළුවන් නේද? මේ පැත්තෙන් එළියට බහලා රවුමෙන් යන්නත් පුළුවන්. කොහෙද පාරවල් තියෙන්නේ? ඒ වගේම යන්න පාරක් නැත්තම් කොහෙද දුවන්නද නේද? දුවන්න තැනක් නැහැ. ඉතින් මේ මාන තියෙන නිසා තමයි උද්දච්ච වෙන්නේ. මාන කියන්නේ අර 11 මාන. ඒ 11 මානේ ඔස්සේ තමයි හිත විසිරෙන්නේ. ඉතින් 11 මානේම නිරුද්ධ කරොත් ඔය පංච උපාදානස්කන්ධ 11 මානයක හැදුනට ඕක තියෙන දෙයක් නෙවෙයි, අනිත්‍ය දෙයක්. විඥානයේ මායාවක් නේද? එහෙනම් ඔය ටික හොඳට පිරිසිඳ දැක්කොත් හිතට කොහෙද දුවන්න තියෙන්නේ? හිතට දුවන්න තැනක් නැහැ. එදාට හිතට දුවන්න තැනක් නැහැ. එදා සම්මා සමාධිය කියලා කියනවා ඒකට අපි. හිත ඒකාග්‍ර වෙලා. සම්මා සමාධිය තියෙනවා. ඒ කියන්නේ රහතන් වහන්සේට ආරියෂ්ටාංග මාර්ගයේ වැඩිලා ඉවරයි කියන්නේ අන්න එතන. එයාට විද්‍යාව පහළ වෙලා. මාන උද්දච්ච අවිද්‍යාව කියන තුන නැති වුණා. අන්තිම සංයෝජන තුන. හරි නේද එතකොට? ඈ? තාමනාද කරන්න තියෙන්නේ. අය කරන්න වැඩක් නැහැ. කත කිච්චෝ කරන්න තියෙනවා කරලා ඉවරයි. අය කරන්න වැඩක් නැහැ. අමාරුද ඔක? නැහැ. බය වෙන්න එපා. අපි රහත් වෙන්න කොයි වෙලාවකත් උත්සාහ කරන්නේ නැහැ. අපි මොනවා වෙන්න උත්සාහ කරන්නේ? ඒහෙමත් නෙවෙයි. අපි උත්සාහ කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න විතරමයි. ඉතින් ඒක අවබෝධ වෙනකොට අපි ඒ කර්මානුරූපව නියම තැන අපි ඉඳී. සමහර වෙලට අපි සෝතාපන්නේ, සමහරලාට සතරදාගාමී, සමහරට අනාගාමී, සමහරට සප්තේ. ඒ නැත්තත් අඩුම ගානේ අපි සද්ධානුසාරී වුණත් ඒත් සතර අපායේ නිදහස්. ධම්මානුසාරී වුණත් සතර අපායේ නිදහස්. ඉතින් ඒ නිසා අපිට පාඩුවක් නැහැ, කවදාවත් අහ කියන්නේ කවදාවත් අපි සතර අපායට යන්නේ තිසරණ සරණ ගිහිල්ලා. අපි මේ පංච දුස්සරිතයෙන් වැළකීලා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරොත් අපිට කිසිම බයක් නැහැ. එහෙනම් ඇත්තටම දැන් අපිට තිසරණේ තියෙනවා ප්‍රශ්නයක් නැහැ. අපිට දුස්චරිතයෙන් වැළකෙන්න පුළුවන්, ඒකත් ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. එහෙනම් දැන් අපිට තියෙන එක මේ කවදානමයි, මොකද්දව? මේ චතුරාර්ය සත්‍ය අවබෝධු නැහැ. මොකද චතුරාර්ය සත්‍ය අවබෝධ නොවෙනකම් බුදුරජාණන් වහන්සේ නිර්දේශයක් දීලා නැහැ කොහෙවත් සතර අපායෙන් නිදහස් කියලා. එහෙනම් අපි දැන් මොකද්ද කරන්න තියෙන්නේ? ඔව්, කොච්චර ඉක්මනින් ওই වැඩේ කරගන්න ඕනද? ඈ? ඔව්, දරුවෝ ටික ඔක්කොම වැඩ ඉවර කරලා දෙනකම්? නෑ. එහෙනම් ඉඩම් ටික ලියලා දෙනකම්? එහෙනම් කවදදනකන්ද? මොකද ආදිසිය තියෙන්නේ කොච්චරද? ඔළුව ගිනිගත්තත් කමක් නෑ. ඔව්, ඒක නිව්වේ නෑ කියලා හානියක් වෙන්නේ නෑ අපිටයි. ඉතින් මැරෙයි. අපි කී පාරක් මැරලද්ද නේද? එහෙනම් ඒ මැරලා ඒක හොයාරි උපදී. ඒක ලොකු හානියක් නෑ. හැබැයි චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළොත් නම් මහා විශාල හානියක් තියෙනවා. ඇයි හේතුව? ඔව්, සමහරලාට අපි ලොකු අක්සල් කරලා නැතුව ඇති. ඒ උනාට පලින් කරපුවා කොයි තරම් අපි පස්සෙන් පන්නනවද අපි දන්නේ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? ඔව්, හැම දෙයක්ම පැත්තකින් තියන්න. මේක තමයි දුක. මොකද්ද දුක? මට තේරෙනවද ඔක? තේරෙනවද? මොකද්ද මේ හාමුදුරුවෝ කියන දුක? අපිට දුක තියෙනවද? බලන්න. බලන්න බලන්න මොකද්ද දුක කියලා? හරි. හොඳට පහසෙන් වාඩි වෙන්න. හුස්මක් උඩට ගන්න සහැල්ලුවෙන් පිටකරන්න. හුස්ම දිහා බලාගෙන ඉන්න. ඉහළට ගියා, පහළට ගියා. ඉහළට ගියා, පහළට ගියා. ඉහළට ගියා, පහළට ගියා. දැන් හුස්ම ඉහළ පහළ යවාගෙන ඉන්න. හොඳයි. අපේ හිත පිට ගියා නේද? ගියා නේද? හුස්ම තුලම තිබුණාද? නෑ, පිට ගියා. කොහෙද ගියේ? ඔන්න කුමාර මහත්තයාට මතක් වුණා. අපි වැඩේ දැන් කඩේ බඩුත් ඉවරයි. බඩු ගේන්න යන්න විදියකුත් නෑ. නේද? මතක් වුණා. දැන් මොකද්ද? මොකද්ද ඒක? ඇයි? ඒ මොකද්ද? දැන ගැනීම. දැන ගැනීම මොනවා හරි දැනගන්නවා නම් මොනවද දැනගන්නේ? රූප, වේදනා, සංඥා, සංකාර කියන ටික දැනගන්නේ. ඉතින් රූප, වේදනා, සංඥා, සංකාර කියන්නේ දැන් තියෙන ඒවාද? එහෙම නැත්නම් කලින් ඇති වෙලා නිරුද්ධෙච්ච ටිකක්ද දැනගන්නේ? ඔව්. අපි ඔහම කිව්වට ඔක නියමයක ඒක නෙවෙයි ඈ. අපි තේරුම් ගන්න ලේසියටයි කියන්නේ. අර අතීතෝත් වර්තමානෝත් අනාගතෝත් ඒ විදිය රූප ටිකක් වතුන තියෙන්නේ ඈ. නමුත් ඉතින් අර අපිට පැටලෙන නිසා මූලික අවස්ථාවේ ඔහොම කියනවා. එහෙම කිව්වට ඒක නෙවෙයි හරි කියලා තේරුම් ගන්න ඈ. ඉතින් එහෙනම් ඒ රූප අනිත් නැති දෙයක් නේද අපි දැනගන්නේ? නැති රූපයක් දැනගත්. ඉතින් නැති රූපයක් දැනගත්තොත් ඒ රූප නිසා හටගන්න ස්පර්ශය තියෙන එකක්ද? නැති එකක්. ඒකත් අනිත්‍යයි. ඒ ස්පර්ශය අනිත්‍ය නම් ඒ නිසා වෙන වේදනාව ඒක අනිත්‍ය. ඒ වේදනාව අනිත්‍ය නම් ඒ නිසා වෙන අඳුරගන්න එක සංඥාව ඒක අනිත්‍ය නම් ඒකට කල්පනා කරලා දැනගන්න එක සංස්කාර කරන එක අනිත්‍ය. එහෙනම් දැනගන්න විඥානේ කියන්නත් බැරි තරම් අනිත්‍ය නේද? එහෙනම් මේ නැතිම දේවල් ටිකක් ගැන නේද මම මේ හිතන්නේ? ඉතින් නැති දේවල් ගැන හිතන එක දුකද සපද? දුක. ඉතින් මේක තමයි දුක. ඔක තමයි දුක කියලා බලන්න. දුක පිරිසිදු දකින්න. එතකොට මොකද වෙන්නේ? එහෙනම් දුක පිරිසිදු දකින්නවා කියන්නේ මොනවද? රූපය පිරිසිදු වැටෙන්න ඕන. රූප කියන්නේ හිතයි හිතට දෙච්ච ධම්මේ. හිතයි හිතට දෙච්ච. එහෙනම් මේ තියෙනේවද? නෑ. එහෙනම් මේ නිරන්තර නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයක් තියෙන. එතන විඥානේ මායාවක් මෙව තියෙනවා කියලා පෙන්වන එක. නේද? එහෙනම් විඥානේ මායාවක් මේ සලායතන හදලා, බාහිර ආයතන හදලා, අභ්‍යන්තර ආයතන හදලා, රූප හදලා පෙන්වන එක විඥානේ මායාව. වේදනාවල් හදලා පෙන්වන එක විඥානේ මායාවක්. එහෙනම් නැති දෙයක් ඔය හදලා පෙන්වන්නේ. ඒක තමයි දුක. ඉතින් ඇත්ත ඇති හැටියෙන් දකිනකොට හිතක් තියනවාද හිතට දැනෙන ධම්මයක් තියනවාද නෑ ඒවා නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයක් විතරයි මේ තියෙන දෙයක් නෙමෙයි කියලා හිතෙන. එතකොට මොකද වෙන්නේ අපි ඒකට උපාදානය වෙන්නේ ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නෑ මම වගේ මගේ ආත්මය කියන්නේ නේද එතකොට නිවෙනවා නේද ඉතින් ඒ නිවෙන්නේ මොකක් වෙනද මේ විදිහට යෝනිසෝ මනසකාරය කරපු නිසා දැන් ඔන්න ඔය ටික හිතේ දාගන්න පුළුවන් නම් දැන් ආනාපාන භාවනාව වඩන්නේ මොකටද අපි හිත සමාධිගත කරගන්න නෙමෙයි ඇයි මේ වැඩේ කරන්න ලේසි වෙන්න මේ වැඩේ කරන්න ලේසි වෙන්නයි ඇයි ඉතින් gederindan මේ සතිපට්ඨාන පුහුණුව කරේ නැත්තියයි gederindan කරන්න ගියා නම් මොකද වෙන්නේ මුණුපුර මිනිතිරිය ටික ඇවිල්ලා මෙහෙ නගින්න ඔක්කොම නේද ඊට පස්සේ එන්නත්තම් මේ ආරකට යම් මේකට යම් මට බඩගිනි මට කක්ක බර කීයක් જાතිද නේද දැන් කරන්න පුළුවන් ද දර්ශන ඒ නිසා අපි මොකද කරේ ඒ වගේම මං ගැරලා මෙහිට ආවා දැන් මෙතන ඉන්නකොට ඒ ප්‍රශ්න තියනවාද කවුරුත් එහෙම ඇවිල්ලා කරේ නැගින්නේ කක්ක බරයි කූ බර ඒවා කියනවාද නෑ නේද බඩගිනි කියනවාද නෑ එහෙනම් අපිට නිදහසේ ඒ වැඩේට තමයි අපි ආනාපානය කරන්නේ ආනාපානය කරන්නේ හිත සමාධිගත කරලා බ්‍රහ්මලෝක යන්න නෙවේ අපේ ආනාපානය කරන්නේ මේ අනිත් බාහිර දේවල් කරදර වලින් අපි తాවකාලික මිදෙන්න. එතකොට මොකද වෙන්නේ අපිට අර දොරවල් පහක් වහලා හිත දිහා හොඳට බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් ඒ අදහසින් මේ හුස්ම ගන්න. එහෙනම් අපිට හිත පිට ගියාට පාඩුද? වෙනද නම් හිත ගිහ අපිට ගිහව තරහා යනවා නේද? මේක නම් කරන්න බෑ මයි යන යන්න කියලා මල්ලක් තරම් ගෙදර යනවා. දැන් හිත පිට යන තරමට හොඳයි යන අනේක දිහා බල බල ඉන්න. යන අනේක දිහා බල බල ඉන්න. ඒ වගේ හිත පිට යනවා නම් ඒ තැන බලන්න. යනවා නම් ඒ තැන බලන්න. එහෙනම් ආයතන හයක් තමයි හටගන්නේ. ඒ ආයතනයි හොඳට පිරිසිදු දකින්න. මේක තමයි දුක කියලා දකින්න. ඒ දුක හටගන්නේ. ඔව් අර නාම රූප ටිකක් ඇලිය තියෙනවා කිඳිච්ච නිසායි දුක. දැන් අර සංහාව කියපුවම අර ආසාව කියලා කියන්න එපා දැන්. දැන් අපිට තේරෙනවනේ තණ්හාව කියන්නේ නේද? හැබැයි වචන නැති වෙයි සිංහලේ. නමුත් තණ්හාව කියන්නේ මොකද්ද? අර බැඳිල්ලනේ. මේ නාම රූපයි විඥානයි බැඳිච්ච තැනනේ. ඉතින් අපි එළියටනේ බැඳෙන්නේ. එළිය යෝක තියෙන්නේ කියලා. ඇත්තටම එළිය නෙමෙයි තියෙන්නේ නේද? මේ ඇත්තලේ වැඩක් එහෙනම්. ඒ ටික හොඳට පිරිසිද දකින්න. එහෙම දකිනකොට මොකද වෙන්නේ? අර එළියට අපි ඇලෙන්න ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව නිවෙනවා. ඉතින් ඒ නිවුනේ ඇයි මේ විදිහට වැඩේ කර කර හිටපු නිසා ආර්යසත්‍යං මාර්ගය තුල. දැන් මේ සම්මාදිට්ඨිය තුල ඉන්නේ. සම්මාදිට්ඨිය තුල ඉන්නේ. දැන් සම්මා වාචා තියෙනවා. ඇයි? අපි දැන් හිතින් කතා කරන්නේවත් කටින් කතා කරන්නේවත් නැහැ. සම්මා කම්මන්ත තියෙනවා නේද? අපි දැන් චතුරාර්ය සත්‍ය පිළිබඳ සිහිය පවත්වන නිසා වැරදි විදිහට මේවා කෙරෙන්නේ නැහැ. සම්මා ජීවේ තියෙනවා. සම්මා වායාමයේ තියෙනවා. සම්මා සතියේ තියෙනවා. එතකොට ඔය ටික හොඳට වැඩෙනකොට තිබෙන්නේ සම්මා සමාධියේ හම්බ වෙනවා. එහෙනම් ආ මාර්ගය සම්පූර්ණ වෙනවා. අය ලොකු වැඩක් තියෙනවද කරන්න? ඇත්තටම ලේසි වැඩක්. චූටි වැඩක් තියෙන්නේ. මේකට වෙලාවක් යන්නේ මහන්සි නැහැ. සල්ලි යන්නේ නේද? නොමිලේම ලද්දා මුදා නිබුතින් දුන්නේ මන නොමිලේම හම්බ වෙන දෙයක්. අය පාරක් කරලවලුද? ඈ? නැන්දේ. දැන් අපි මේ සැරේ මොකද කරන්නේ? දැන් ඔය මං කියලා දෙන්නම් හරියට ක්‍රමෙ. ඈ? දැන් ඉස්සෙල්ලා බලන්න සෝ සතෝ වාස සති සතෝ පසති නේද සිහියම උස්මිහලට ගන්න සිහියම පහලට අරින්ද ඉහලට පහලට ඉහලට පහලට දැන් ඔතන අකුසලයක් තියෙනවා ඉහලට ගියා පහලට ගියා කියලා දැනගන්න කිය අකුසලයක් තියෙනවද නැහැ තියෙනවා ඔව් එතනක් තියෙන්නේ පංච පාදානස්කන්ධයක් තියෙන්නේ ඇයි දැනගැනීමක් තියෙන උස්මක් ඉහෙලට කියා කියලා දැනගත්ත. දැනගත්තේ මොනවාද? කයක් තියෙනවා, කයට දැනෙන පොට්ටබ්බයක් තියෙනවා කියලායි දැනගත්තේ. එහෙනම් එතන බලන්න අජත්තං ආකායේ කායනුපස්සී බහිද්ධා වාකය නේද? එහෙනම් මේ කය කියන එකත් අනිත්‍ය දෙයක්. කයට දැනෙන පොට්ටබ්බෙත් අනිත්‍ය. එහෙනම් කයයි පොට්ටබ්බේ නිසා හටගන්න විඥානය එහෙනම් මේ ඔක්කොම තියෙනවද? නෑ. එහෙනම් මොකක්වත් මෙතන නෑ නේද? නෑ නෙමෙයි. තණ්හාව නිසා හටගන්න තණ්හාව නැති වෙනකොට ඒවා නිරුද්ධ වෙනවා කියන හැඟීම එනවා. දැන් එහෙනම් අපේ හිත සමාධිගත වෙන්නේ නැතුව බාහිරේ දුවනවා නම් මොකද කරන්නේ? දුවපු තැනින් අල්ලගන්න. ඈ? දුවන්න කවුරු හරි ලස්සන කෙනෙක් මතක් වුණා. දැන් මොකද කරන්න ඕනේ? මං කලින් දැකපු රූපෙකෝ යේ මතක් වුණේ. ඉතින් එදා ඔක දැකලා මං ඒ රූපෙට ආසාව වෙච්ච නිසා මොකද උනේ විඥාන උනා මතකයට ගියා අද ගලාගෙන එනවා නේද ප්‍රපංච උනා ආශ්‍රව හැටියට ගලාගෙන එනවා හැබැයි මං දැන් නැවත සිහි කරොත් අයත් ප්‍රපංච වෙනවා අය මැරෙන වෙලාවටත් ගලාගෙන එන්නේ නේද එයත් එක්කම තමයි නං ඉඳ වෙන්නේ එහෙනම් හරියනවද වැඩේ හරියන එහෙනම් මං දැන් ඔක කඩා ගන්න ඕනේ එහෙනම් ඒ ඇහත් අනිත්‍යයි ඇහැට පෙන රූපත් අනිත්‍යයි ඇහැයි රූපේ නිසා හටගන්න විඥානෙත් අනිත්‍යයි අනිත්‍ය නම් ඒවා තියෙනවා කියලා ගත්තොත් දුකයි. ඉතින් මේ දුක හටගත්තේ සංහාරයෙන් ඇත්ත ඇති හැටියෙන් දකිනකොට ඒක නිරුද්ධ වෙනවා. ඔය ටික හොඳට විමසන්න. ඈ හොඳට නොවන විමසන්න. එතකොට ඔන්න ඒක ඉවර වෙයි කතාව දැන් වෙන පැත්තකට යනවා. ඒකත් බලබල ඉන්න. ඒක ඉවර වෙයි කතාව දැන් වෙන පැත්තකට යනවා. ඒකත් බලබල ඉන්න. ඒකත් ඉවර වෙනකොට ඔන්න දැන් කොහෙවත් යන්නේ හොඳට හුස්ම තුල සමාධිගත වෙනවා. දැන් මොකද කරන්න ඕනේ? මෙතන තියෙන්නේ දැන ගැනීම. මොකද්ද දැනගත්තේ? හුස්මක් ගත්තා කියලා දැනගත්තා. එහෙනම් මේක මොකක්ද? ඒ දැන ගැනීමත් අනිත්‍යයි. එහෙනම් මේ කයක්වත් කායට දැන පොට්ටබ්බයක්වත් කයෙන් පොට්ටබ්බදෙනලා දැනගන්න විඥානයක්වත් නැහැ. ඒ ටිකත් බල බල ඉන්න. ඈ? එතකොට අපිට වැඩක් කොහෙන් හරි තියෙනවා නේද කරන්න? ඉතින් ඕක හුස්ම තුල විතරක් නෙමෙයි ඕනම ක්‍රියාවක් තුළ කරන්න පුළුවන්. ඇවිදිනකොටත් පුළුවන් නේද? වාඩි වෙලා ඉන්නකොටත් පුළුවන්, හිටගෙන ඉන්නකොටත් පුළුවන්, නිදාගත්තාමත් පුළුවන්. එහෙනම් නිරන්තරයෙන් අපි මොකද්ද කරෙන්න ඕනේ? මොනවා හරි විඥාණයෙන් දැනගන්න ඕන නම්, ඉතින් දැන් ඕක දැනගැනීමෙන් අපිට GestureDetector වැඩ කරන්න බැරිද? පුළුවන්. ඕන දැන් හාල් කරන්න. ඈ? ඉතින් හාල් කරනකොට මොකද වෙන්නේ? ඔව්. දැන් ඔන්න සත්තු ඉන්නවා නේද ඒ වගේ. දැන් මොකද වෙන්නේ? ගැටෙනවා. දැන් අපි අකුසල් කරගන්නේ නේද? එහෙම නැත්නම් අපි ඇල්ලෙනවා අකුසල් කරගන්නේ. ඉතින් දැන් අපි එහෙනම් මොකද කරන්න ඕනේ? මෛත්‍රී වැඩෙන්න ඕනේ නේද? ඉතින් මේ මෛත්‍රී සහගත චේතනාව තියාගන්න විදර්ශනාව කරනකොට අර විඥාණය මොනවා හරි දැනගන්න ඕන නම් එතනම හැබැයි අපේ මහත්යා කිව්වා වගේ ද්වේෂ සහගත විදිහේ වැඩ කරනකොට ඒක තුළ විදර්ශනා වැඩෙයිද? ඒක තුළ විදර්ශනා වැඩෙන්නේ නැහැ. ඒ වෙලාවට මොකද වෙන්නේ? මෛත්‍රී කරලා විදර්ශනා වඩන්න. ඈ? එක ගමන් එක ගොඩක් වෙලා යන්නේ. ඒ ශනේ මිති මෛත්‍රී කරනවා කියන වචන නෙවෙයි. මයි මෙත් ඒ කියන්නේ මෛත්‍රී සහගත සිතුවිල්ලක් ඇති කරගන්න. ඈ? මෛත්‍රී සහගත සිතුවිල්ලක්. ඒ කියන්නේ කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම මෛත්‍රී සහගත කරගන්න. ඉතින් මේ මෛත්‍රියට යන්න ලේසි ක්‍රමයක් තියෙනවා මේ විදර්ශනාව තුලින්. විදර්ශනාව තුලින් දකින්ද මේ නිරන්තර තියෙන පංච උපාදානස්කන්ධ දුක. එහෙනම් මට මේ කයක් හම්බෙලා මේ කයක් පරිහරණය කරනකොටයි මං අනිත් සත්තු කෙරේ දේශ කරන්නේ. හැබැයි ඒ සත්තුන්ගෙත් තියෙන මේ පංච උපාදානස්කන්ධ ක්‍රියාවක් මගේ තියෙන්නේත් මේ පංච උපාදානස්කන්ධ ක්‍රියාවක්. මෙතන කිසිම වෙනසක් නැහැ. එහෙනම් අපි ඔක්කොම එක වගේ මට්ටමක ඉන්නේ කියලා හිතපු දැනම අර සුභ සංඥාව තමයි වැඩෙන්නේ. මෛත්‍රී වඩන්න හරි ලේසි. එතකොට අර කිසිම කෙනෙක් ගාව අර කුලවල ඇලෙන ගතියක් නැහැ. එහෙනම් නිරන්තරයෙන් හැම කෙනෙක් ගාවම තියෙන පංච උපාදානස්කන්ධ ක්‍රියාවලියක් කියන සංඥාව ගත්තොත් අය කිසිම කුලයක අපි ඇලෙන්නේ නැහැ. එතකොට එතනම අපිට ලේසියෙන් මෛත්‍රිය වැඩෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ මෛත්‍රිය වඩන්න පුළුවන් ක්‍රමයක් කියනවා. කොහොමද? විවේක නිශ්චිත විරාග නිශ්චිත වොස්සග්ග පරිණාමී මේ මෛත්‍රී වැඩුවොත් එයාට අනාගාමී බ්‍රහ්මෙක් වෙලා බ්‍රහ්ම ලෝකයේ ඉඳින්න පුළුවන් කියලා. ඉතින් එහෙනම් මේ මෛත්‍රියත් පුරුදු වෙලා විදර්ශනාවත් පුරුදු වුණොත් අපිට අය කිසිම හානියක් නැහැ බ්‍රහ්ම ලෝකෙට උප්පත්ති ලබන්න පුළුවන්. එහෙම මහෙ මෙහෙ නැහැ ඉතින් එහෙම පිරුණම් පාන්න පුළුවන් අපි රහත් වෙන්න අදක්ෂ වුණොත්. සමහර විට මරණ මොහොතේ රහත් වෙලා ආයෙ කොහෙවත් උප්පත්තියට යන්නේ නැති වෙන. ඒද සමහර අය චන්නලා එහෙම නේද? චන්න මතකනේ චන්නහාමුදුරුවෝ. චන්න මහාමුදුරුවෝ මැරෙන වෙලාවේ ගැලසින්ද ගත්තා නේද? සිය දිවි හානි කරගෙන තමයි මරුනේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආයෙ උප්පත්තියකට යන්නේ නැහැ කියලා. එයා කියන්නේ පිරුණම් පෑවා නේද? එතනම පිරුණම් පෑවා. එහෙම වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම නොවුනොත් ඒත් අපිට හානියක් නැහැ. අනාගාම බ්‍රහ්ම ලෝකෙට උප්පත්ති ලැබලා එහෙ පිරුණම් පාන්න පුළුවන්. එහෙම අනාගාමී බ්‍රහ්මී ඉන්නවා. දැන් බලන්න කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ අනාගාමී වෙච්ච අය. අපේ බුදුරජාණන් වහන්සේ කාලෙත් ඉන්නවා නේද? අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ උදව් කරා. ඉතින් ඒ වගේම මෛත්‍රී බුදුරජාණන් වහන්සේටත් උදව් කරයි. ඒ වගේම තම අනාගතයේ බුදුරජාණන් වහන්සේලාටත් උදව් කරා නේද? කවුද? සාම්පති මහ බ්‍රහ්මයන්. ඉතින් එහෙම අය ඉන්නවා. ඉතින් ඒ ආගෙට හානියක් නෑ. ඒ අයට දුක් විපාක හම්බෙන්නේ නෑ කවදාවත්. ඉතින් ඒ නිසා අපි ලේසි වැඩක් මේක. අය මේකට අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක් නෑ. මේ බල බල ඉඳයි තියෙන්නේ. බැලිල්ල තුලින්මයි අවබෝධ වෙන්නේ. බලන්න නැතුව නම් අවබෝධ වෙන්නේ නෑ. දැනගන්න පුළුවන් කොච්චර දැනගත්තත් දැනගත් එකෙන් වැඩක් නෑ. අවබෝධයමයි වැඩක් තියෙන්නේ. ඉතින් අවබෝධ වෙනකම් බලන්න. දැන් එහෙනම් අපි ටික වෙලාවක් ආයෙත් ආනාපාන දිහා බලාගෙන ඉන්නේ. අපි මෙහෙම තු මගේ හිත පිට ගියා. අර දෙමලින්ච කෑ ගහන සද්දයක් ඇහුණා. මම දැන් මෙහෙමයි විදර්ශනා කරන්නේ. මගේ හිත පිට ගියා. මට දැන් සද්දයක් ඇහුණා. මම දැනගත්තා. මොනවද දැනගත්තේ? රූප වේදනා සංඥා සංකාර ටිකක් තමයි විඥාන උනේ. රූප කියන්නේ කණයි කනට ඇවිත් සද්දේ. එහෙනම් මේ කන කියන්නේ තියෙන දෙයක් නෙවෙයි, නාම රූප වලින් හදලා විඥාණයෙන් දැනගන්න එක. කනට ඇවිත් සද්දෙත් තියෙන දෙයක් නෙවෙයි, නාම රූප වලින් හදලා විඥාණයෙන් දැනගත් එක. එමනම් මේ කන අනිත්‍යයි. කනට ඇවිත් සද්දෙත් අනිත්‍යයි. කනයි සද්දේ නිසායි දැනගැනීම. එහෙනම් විඥාණයත් අනිත්‍යයි. එහෙනම් මේ අනිත්‍ය තුනක් නිසා හටගන්න ස්පර්ශයත් අනිත්‍යයි. එහෙනම් මේ ස්පර්ශය නිසා වෙන වේදනාව ඒකත් අනිත්‍යයි. ඒ වේදනාව අඳුරගන්න එකත් අනිත්‍යයි. සංඥාව. ඒ අඳුරගත්ත සංඥාවට සංස්කාර කරන එකත් අනිත්‍යයි. එහෙනම් ඒ සංස්කාර කරලා දැනගන්න විඥාණයත් අනිත්‍යයි. එහෙනම් මේ පංචපාදානස්කන්ධයම අනිත්‍යයි. අනිත්‍ය නම් ඒක තියෙනවා කියලා ගත්තොත් දුකයි. එහෙනම් මේක තමයි දුක. මේ මට සද්දයක් ඇහිච්ච එක තමයි දුක. එහෙනම් මේ නැති දෙයක් තියෙනවා කියලා ගන්න එකමයි දුක. ඉතින් ඒ දුක හටගත්තේ සංඥාව නිසා. ඉතින් මම හිත සමාධිගත වෙලා තිබුණා නම් කාමච්ඡන්දේ නැහැ. එහෙමනම් මට ඒ සද්ද ඇහෙන්නේ නැහැ. මං සද්දහන ආසාව තිබුණ නිසායි කනක් උපද්දගෙන සද්දාන්නේ. එහෙනම් මේ තණ්හාව නිසායි අපි මේ දුක විඳිනේ. එහෙනම් අපිට තියෙන්නේ එළිය දෙයක් තියෙනවා කියලා ගැනිල්ලමයි බැඳිල්ලමයි තණ්හාව කියන්නේ. මේ තණ්හාවෙන් බැඳිලා ඉන්නේ. එහෙනම් මේ අනිත්‍ය දේවල් එළිය එහෙම සද්දයක්වත් මෙතන කනක්වත් මේ කණෙන් ඒ සද්දය අහලා දැනගන්න මම කියලාවත් දෙයක් නැහැ. නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයක් විතරයි තියෙන්නේ. නිරන්තරයෙන් නාම රූප නිසා විඥාන වෙනවා, විඥාන නිසා නාම රූප වෙනවා. ඒ හේතු නිසා ඒ දේ හටගන්නවා, එතන මේක නිරුද්ධ වෙනවා. ඊළඟ ශනේ ආයත් හේතු ටිකක් නිසා හටගන්නවා, එතනම නිරුද්ධ වෙනවා. ඊළඟ සැරේ ආයත් හේතු ටිකක් නිසා හට ගන්නවා, එතනම නිරුද්ධ වෙනවා. එහෙනම් මේ තණ්හාව තියෙනකම් මේවා හට ගන්නවා, තණ්හාව නැතිනොත් නිරුද්ධ වෙනවා. එහෙනම් මෙතන එතනම හටගෙන එතනම නිරුද්ධ වෙනවා නම් මේ තියෙනවායි කියලා මේක ගන්න බෑ, ඉන්නවා කියලා ගන්න බෑ. එහෙනම් මම කියලා කෙනෙක් මෙතන නෑ. එහෙනම් මගේ කියලා මේවා පවත්වන්න පුළුවන්කමකුත් නෑ. මගේ වශයෙන් තියන්න පුළුවන්කමකුත් නෑ. එහෙනම් මේ හැම දෙයක්ම අනිත්‍යයි. අනිත්‍ය නම් ඒවා තියෙනවා කියලා ගන්න එක දුකයි. ඒවා අනිත්‍ය නම් දුක නම් තණ්හාවෙන් නම් ඒවා හටගෙන තියෙන තණ්හාව නිරුද්ධ වෙනකොට ඒවා නිරුද්ධ වෙනවා නම් ඒවා කවදාවත් මම මගේ ආත්මය කියලා ගන්න බෑ. දැන් ওই විදිහට දකින්ද? අර සද්දය වුණාට හානියක් නෑ එතකොට. මොකද අපි විදර්ශනාව වෙලා. ඉතින් ඊට පස්සේ ආයෙ හුස්ම දිහා බලන්න. ඒකට අපි කියනවා සමත විදර්ශනා යෝග නන්දන කරනවා කියලා. ආයෙ හුස්ම දිහා බලාගෙන ඉන්න. ආයෙත් කොහේ හරි ප්‍රශ්නයක් වුණොත් විදර්ශනාව කරන්න. කවිදිට තව ටිකක් බලමු විනාඩි 10ක් විතර. ඔන්න දැන් කකුල රිදෙනවා. දැන් කකුල රිදෙනවා. දැන් මට ඉරියව් වෙනස් කරන්න ඕනේ. හැබැයි වෙනස් කරන්න මම එහෙම වෙනකොට වෙනස් කරා කියන්නේ මම ආයේ සැපේ බලාපොරොත්තු වෙන. එහෙනම් මං සැප විදීමට ආය අහු වුණා. එහෙනම් මං ආපහු විඥානේ බාර ගන්න එක වෙන්නේ. නං කකුල රිදෙනකොට මෙහෙම හිතන්න. ඉතින් මේක තමයි දුක. ඇයි? ස්පර්ශයක් නිසායි දුක් වේදනා වෙන්නේ. නැයි ස්පර්ශෝනේ මොනවද? කයයි පොට්ටබ්බේ. ඉතින් කයයි පොට්ටබ්බේ කියන්නේ මොනවද? නාම රූප වලින් හදලා විඥාණයෙන් දැනගන්න දෙයක්. එහෙනම් මේ නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයක් තියෙන තැන රූප හැටියට තමයි මේ කයයි පොට්ටබ්බේ හම්බෙන්නේ. ඒ හම්බෙච්ච තැන කයයි පොට්ටබ්බේ තියෙනවා කියලා මං ගත්ත නිසායි විඳින්නේ. විඳින නිසායි ඒක අඳුරගන්නේ. අඳුරගන්න නිසායි ඒකට කල්පනා කරලා දැනගත්තේ. එහෙනම් මේ වේදනාවක් තියෙනවා කියලා දැනගත්තේ මගේම මනාවෙන් තණ්හාව තියෙන නිසා තමයි හදාගත්තේ. එහෙනම් මේ කය අනිත්‍යයි. කයට දැනෙන පොට්ටබ්බෙත් අනිත්‍යයි. අනිත්‍යයි, 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 මේවා අනිත්‍යයි, අනිත්‍යයි. දැන් අනිත්‍ය අනිත්‍යයි කිය කිය ඉන්නකෝ අනිත්‍යයි, අනිත්‍යයි. මේ යන්න එපා වෙනකොහෙවත් අනිත්‍යයි, අනිත්‍යයි. කයත් අනිත්‍යයි. කයට දැනෙන පොට්ටබ්බෙත් අනිත්‍යයි, අනිත්‍යයි. තියෙන දෙයක් නෙවෙයි නාම රූප වලින් හදලා විඤ්ඤාණයෙන් දැනගන්නේ. අනිත්‍යයි, අනිත්‍යයි. වෙන හිතට ඉඩ දෙන්නම එපා. අනිත්‍යයි, 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 අනිත්‍යයි. වේදනාව කොහෙ ගියාද නැහැ. මොකද ඒ වෙලාවේ කයපුයි පොට්ටබ්බෙවි හදන්න ඉඩක් නැහැ හිතේ. ඉතින් වේදනාව එන්නේ නැහැ. ඒකයි කියන්නේ අනිත්‍ය සංඥාව කියලා. ඒ වගේ වෙලාවල අනිත්‍ය සංඥාව තියාගන්න. එතකොට ඒ වේදනාව එතනම නැති වෙලා යාවි. කරලා බලන්න. හොඳයි, තව අපි එක සංඥාවක් පුරුදු වෙමු අද. තවත් මේ වේදනාව නැති කරගන්න, ඒ වගේම සමතය හොඳට වැඩෙන්න, ඒ වගේම විදර්ශනාව හොඳට වැඩෙන්න අපිට ගොඩාක් උපකාරී වෙන සංඥාවක් තියෙනවා. ඒකට අපි කියනවා ආනාපාන සති සංඥාව. ආනාපාන කියන්නේ හුස්ම ඉහළට පහළට යන එක. සතිය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ සිහිය. එහෙමනම් අපි නිරන්තරයෙන් හුස්ම ඉහළ පහළ යෑම තුල චතුරාර්ය සත්‍ය පිළිබඳ සිහිය පවත්තන්න දක්ෂ වුණොත් අපිට අර වේදනාවල් එකක්වත් දැනෙන්නේ නැහැ. අපිට අර කිසි ප්‍රශ්නයක් නැතුව හොඳට මේ විදර්ශනාව හෝ සමතේ හෝ මොකක් හෝ කමක් නැහැ. හිත එකඟ කරගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මේකේ වැඩෙන්නේ විදර්ශනාවමයි, සමතයත් එක්කම විදර්ශනාව වැඩෙනවා. ඒ නිසා නීවරණ වලින් බැහැර කරගන්න හරේ ලේසි වෙනවා. දැන් බලමු කොහොමද. දැන් සුස්මක් කියලාට ගියා, පහලට ගියා. ඉහළට ගියා, පහළට ගියා. ඉහළට, පහළට. එහෙනම් මේ දැනගැනීමක්. ඉහළට ගියා කියලා දැනගත්තා, පහළට ගියා කියලා දැනගත්තා. ඉහළට ගියා කියලා දැනගත්තා, පහළට ගියා. දැනගන්නේ විඥානේ. එහෙනම් විඥානයක් මේ තියෙන්නේ. විඥානෝනා විඥාන. විඥාන වෙන්නේ මොනවාද? රූප, වේදනා, සංඥා, සංකාර ටිකක් තමයි දැනගන්නේ. එහෙනම් මම මේ දැනගන්නේ රූප, වේදනා, සංඥා, සංකාර ටික. දැනගත්ත රූප වේදනා සංඥා සංකාරක. එහෙනම් රූප වේදනා සංඥා සංකාර ටිකක් විඥාන වෙනවා. එහෙනම් මෙතන තියෙන්නේ පංච උපාදානස්කන්ධය. මේ හුස්ම ගැනීමක් නෙමෙයි පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය. වෙන විදිහකට කියනවා නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය. එහෙනම් මේ පංච උපාදානස්කන්ධය තමයි මේ උනේ. හුස්මක් ගත්තා කියලා දැනගත්තා කියන්නේ පංච උපාදානස්කන්ධය. පිට කරා කියලා දැනගත්තා කියන්නේ පංච උපාදානස්කන්ධය. එහෙනම් මේ නිරන්තරයෙන් පංච උපාදානස්කන්ධ ක්‍රියාවලියක් තියෙන්නේ. එතින් මේ රූප වේදනා සංඥා සංකාර කියන්නේ තියෙන දෙයක් නෙවෙයි. එනම් මේ කය කියන්නේ තියෙන දෙයක් නෙවෙයි. කයට දැනෙන පොට්ටබ්බේ හුලන් රැල්ලක් තියෙන දෙයක් නෙවෙයි. එනම් මේ නැති දෙයක් තියෙනවා කියලා විඥාණයෙනුයි අපි දැනගන්නේ. එනම් මේ කර්මාණු රූප විපාක විඳින්න හම්බෙච්ච තැනකයි අපි මේ හුස්මක් ගන්නවා කියලා දැනගන්නේ. එහෙම නැත්නම් කයක් තියෙනවා, කයට දැනෙන පොට්ටබ්බයක් තියෙනවත් නෙවෙයි. මේවා අනිත්‍යයි. කයත් අනිත්‍යයි, කයට දැනෙන පොට්ටබ්බෙත් අනිත්‍යයි. කයත් අනිත්‍යයි, කයට දැනෙන පොට්ටබ්බෙත් අනිත්‍ය නම් මේ නිසාවන දැන ගැනීම විඥානයත් අනිත්‍යයි. එහෙනම් විඥාණයෙන් දැනගත්තේ මොනවද? රූප වේදනා සංඥා සංකාර ටික. එහෙනම් මේ රූප වේදනා සංඥා සංකාරත් අනිත්‍යයි. මේ පංච උපාදානස්කන්ධේම අනිත්‍යයි. අනිත්‍ය නම් මේක තියෙනවා කියලා ගත්තොත් දුකයි. නැති දෙයක් තියෙනවා කියලා ගන්න එක දුක. එහෙනම් මේ කයක්වත්, කයට දැනෙන පොට්ටබ්බයක්වත් නැහැ. මෙතන තියෙන නිරන්තර නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය. මේ ටික හරියට දකිනකොට මොකද වෙන්නේ? අපි අර කයට ඇලෙන්නේවත් ගැටෙන්නේවත් මුලා වෙන්නේවත් නැති වෙනවා. කයට දැනෙන පොට්ටබ්බට ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැති වෙනවා. වේදනාවල් නැත්තටම නැති වෙනවා. ඉතින් ඕන දරුණු වේදනාවක් තියෙන තැන ඔය විදිහට හුස්ම දිහා බලාගෙන හිටියොත් ආනාපාන සති සංඥාව වැඩුවොත්, ඒ කියන්නේ ආන හුස්ම තුල තියෙන චතුරාර්ය සත්‍ය පිළිබඳ සිහිය හොඳට දැක්කොත් අර පිට තියෙන වේදනාවල් හටගන්නේ නැහැ. මොකද ඒ වෙලාවේ අර ආයතන හැදිල්ල නිරුද්ධ වෙනවා. කය නිරුද්ධ වෙනවා. එතකොට කයට දැන පොට්ටබ්බෙත් නිරුද්ධ වෙනවා. එනං අර වේදනාව එතනම නිරුද්ධ වෙලා යනවා. ඉතින් ඒකත් හොඳට අත්විඳලා බලන්න නිරන්තර හුස්ම ගැනීම තුල තියෙන පංච උපාදානස්කන්ධ ක්‍රියාවලියක්. එනං ඒව අනිත්‍යයි. අනිත්‍ය නම් ඒක තියනවා කියලා ගත්තොත් දුකයි. එනං කයවත් කයට දැන පොට්ටබ්බෙවත් තියෙන දෙයක් නෙමෙයි නැති දෙයක්. එනං ඒව තියෙනවයි කියලායි මම දැනගත්තේ. ඒ දැනගත්ත හුස්මක් ගත්තයි කියලායි දැනගත්තේ. එනං ඒක මේ තියෙන්නේ දුක. ඉතින් ඒ දුක හටගන්නේ තණ්හාවෙන්. ඇත්ත ඇති හැටියෙන් දකිනකොට නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයක් කියලා තියෙනකල කියලා දකිනකොට අපි අර කයට ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැහැ. එතනදීම අර වේදනාවල් දුර වෙලා යනවා. ඉතින් ඒක වෙන්නේ මේ සම්මාදිට්ඨිය තුළ දිගින් දිගටම අපි ඉන්නකොට. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ සිහිය දිගින් දිගටම පවත්නකොටයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් ඒකට කියනවා ආනාපාන සති සංඥාව කියලා. ඒකෙන් පුළුවන් අපට ඕනම ලොකු වේදනාවක් ආබාධයක් මඩ පවත්තගෙන ඉන්න ඔය කායට හිතනකම් පොඩ්ඩක් ඒක අත්දැකලා බලන්න. සාදු 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 මනාද ගැටළු සහගත තැන් තියෙනවා. ඉතින් තා විනාඩි 15ක් තියෙන ගැටළු සහගත තැන් මනාක් තියෙන ගැටළු තුන් තමයි තියෙන්නේ. මම ඒක අවබෝධයෙන්ම තමයි දකින්න ඕනේ. කියන්නේ ඇතුලේ වැඩ කරනකොටම තමයි දකින්න ඕනේ. එළියට ඒක කියන්න බෑ. හරි ඒ විදිය තමයි. ඈ එහෙම එකක් හඳයි. ඈ ඔව් කාලය කියන්නේ අපේ පැනවීමක් විතරයි. ඇත්තටම කාලයක් නෑ. ඒ තනම හටගන්න එතනම නිරුද්ධ වෙනවා. නමුත් මේ විඥානේ මායාව තමයි තියෙන බවට පෙන්වනවා. ඒ කියන්නේ ළමන්න හටගන්නේ මේ අපි අර කියන්නේ මොකද ස්ලෝ මෝෂන් කියන්නේ. ස්ලෝ මෝෂන් යන එකක් බලමු කොහොමද දැන්. ඔන්න විඥානයක් හටගන්නවා නේද? මොනවාද විඥානය කියන්නේ? ඔන්න මොන හරි දෙයක් දැනගන්න. මොනවද දැනගන්නේ? මොකද දැනගන්නේ විඥානේ? ඔන්න මේ වගේ තැනක් ගමුකෝ. කෑම නේද? අපි ඔන්න හිතමුකෝ. අපි මොන හරි ඈ අපේ කන්න කැමති දෙයක් කියන්නද මොන හරි? හැමෝම කන්න කැමති දෙයක් ගමුකෝ. ඔන්න කේක් කෑල්ලක් ඈ. දැන් හොඳට බලමු අත්‍තර මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා. කේක් කෑල්ලක් තියෙනවා. ඔන්න ඉස්සරවම මොකද වෙන්නේ? ඔන්න කේක් කෑල්ල අපි ඇහෙන් දකිනවා නේද? දකින්නේ කොහමද? ඇහැයි රූපේ නේද? ඔන්න ඇහැකුයි රූපෙකුයි හදා ගන්නවා. හදාගත්ත නිසා මොකද වෙන්නේ? ඔන්න දැන ගැනීමක් වෙනවා නේද? ඔන්න රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන උනා. විඥාන වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඒක දැනගත්ත නේද? කේක් කියලා දැනගත්තා. දැනගත්ත ගමන් මොකද්ද වෙන්නේ? එතන මේ වැඩේ ඉවරයි. ඉතින් දැන ගැනීමක් විතරයි. ඒක පංචපාදනස්කන්ධයක් වුණා. ඔන්න පළවෙනි පංචපාදනස්කන්ධේ මොකද්ද? ඇහැයි. ඇහැයි රූපයයි නිසා නේද? ඇහැයි රූපයයි නිසා වුණා. දැන් ඇහැක් හටගත්තා. ඒ නිසා රූපේ දැක්කා, විඥානයක් ඇති වුණා. විඥානය ඇති වුණා කියන්නේ රූප වේදනා සංඥා සංකාර ටිකක් වුණා නේද? පංච උපාදානස්කන්ධයක් වුණා. එතන මේක ඉවරයි. කොච්චර වෙලා ගියාද? වෙලාවක් ගියේ නැහැ. එතන මේක ඉවරයි. දැන් කේක් කෑල්ල හෙන් දැක්කා. දැක්කහම දැන් මොකද වෙන්නේ? දැන් කේක් කෑල්ල කේක් කියලා කියනවා අපි හිතමු කේක් නේද? දැන් කේක් දැක්කා. දැන් සංඥාවක් තියෙනවද අපිට කේක් දකින්නකොට? අනේ කේක් කියලා මං කිව්වා කියන්නකො. ඉතින් කේක් කියනකොට කණයි ශබ්දේ එකතු වෙනවා. එකතු වෙනකොට මොකද වෙන්නේ? ඵලයක් අට ගන්නවා. අනේ ගෙදරදී කවුරු හරි කියනවා කේක් කියලා. දැන් මොකද වෙන්නේ? කණයි ශබ්දේ එකතු වෙනවා. ඵලයක් අට ගන්නවා. එකම ඵලයේද? ඔව් එකම ඵලයයි. ශබ්දෙත් එකයි කණත් එකයි. එහෙනම් අපි හිතමුකෝ මොකද්ද ඔක හැදෙන ඵලේ? යම් කිසි රත් වීමක් කියමුකෝ ඵලේ. කණේ රත් වීමක් වෙනවා. ඒක කියමුකෝ ඵලේ. එහෙම නැත්නම් කරන්ට් එකක් කියමු රත්නේවට කැමතිත් නෑ සමහර නේද? ඔන්න කනේ කරන්ට් එකක් ඇදුනවා. කරන්ට් එක තමයි ඵලෙ. දැන් කරන්ට් එක අඳුරගන්නේ කොහමද? කොච්චර කරන්ට් එකක්ද කියලා ඇම්පියර් ගානේ නේද? ඉතින් මේ ඇම්පියර් 2යි අර ඇම්පියර් 10යි අර ඇම්පියර් 30යි කියලා අඳුරගන්නවා නේද? අපි හිතමු ඔන්න ඇම්පියර් 2ක කරන්ට් එකක් ඇදුනා කනේ. දැන් කණයි කේක් කියන සද්දේ නිසා ඇම්පියර් 2ක කරන්ට් එකක් කනේ හැදෙනවා. දැන් ඔන්න සංඥාවක් තියෙනවා අපිට මොකද්ද? අර වේදනාව වේදනාව කියන්නේ ඵලෙ අඳුරගන්න එකයි සංඥාව. ඉතින් අපි අඳුරගත්තනේ. දෙකයි කියලා අඳුරගත්තා. ඔන්න දෙක තමයි සංඥාව. දැන් ඔය දැන් අපි කේක් කෑල්ල දකිනකොටම දැන් රූපේ දැක්කා. මොකද වෙන්නේ? ඔව්. අර දෙක කියන සංඥාවට නේ ඒ සංඥාවට අනුව තමයි දැන් රූප නේද? අය වේදනා සංඥා සංකාර කියන ඒවා ටික මතකේ තියාගන්නේ. දැන් මතකේ තියාගන්න. දැන් රූප මොකද? දැන් දෙකයි ඔන්න සංඥාව. දෙකයි කියනකොට දැන් සංඥාව. දැන් කේක් කෑල්ල දකින මොහොතම හිතන්න ඕනේ. දැන් කේක් කෑල්ල දැක්කා. කවුරු හරි කිව්වා මෙන්න කේක් කියලා කිව්වා. කියනකොටම අපි එදිහා බැලුවා. බලනකොට දැන් කීයක සංඥාව අපිට අවිලා තියෙන්නේ? දෙක. දැන් අපි දැනගන්නේ මොනවද? දැන් කල්පනා කරනවා නේද? විතර්ක කරනවා. විතර්ක කරපොම ඔයිට කලින් දෙකේ සංඥාවට මොනවද මතකයට දාගෙන තියෙන්නේ? මොනවද දාගෙන තියෙන්නේ? රූප, වේදනා, සංඥා, සංකාර ටිකක් දැන් ගලාගෙන ආවා. නේද? පරණ ටිකක් ගලාගෙන අවිල්ල තමයි පංචපාදානස්කන්ධයක් උනේ. එහෙනම් මේ පංචපාදානස්කන්ධය හැදුනේ පරණ ටිකකින් නේද? දැන් අපි මොකද කරේ? අපි සංස්කාර කරා නේද? දැන් අපි සංස්කාර කරා. සංස්කාර කරනවා කියන්නේ දැන් චේතනාවක් පහළ කරලා. චේතනා කියන්නේ දැන් මෙතනදි වෙන වැඩක් තමයි හිතේ තියෙන ස්වභාව. දැන් ලෝභ සහගත හරි, ද්වේෂ සහගත හරි, මෝහ සහගත හරි, එහෙම නැත්නම් අලෝභ හරි, අද්වේෂ හරි, අමෝහ හරි, ඒ කියන්නේ පිං හෝ පව් නේද? ඒව දෙයක් මුල් වෙලා හිතෙන් හිතනවා. ඒකට කියනවා සංස්කාර කරනවා කියලා. ඉතින් දැන් මෙහෙම හිතෙන් හිතනකොට මොකද වෙන්නේ? ඒක දැනගන්න. සංස්කාර කරනකොට දැනගන්න. දැන් ඒ කියන්නේ අර කලින් ටිකක් ගලාගෙන ඇවිල්ලා තමයි දැන් මෙතන රූප වේදනා සංඥා සංකාර ටිකක් ගලාගෙන ආවි. හැබැයි ඒ කලින් ගලාගෙන ආපුවා ඒ විදිහටම ආපහු මතකෙට දානවද? හා දැන් ඔන්න මේ කේක් කෑල්ල දැක්කා. හොඳට හිතන්න මෙතන. දකිනකොට අපිට දැනගන්න පුළුවන් කේක් කියලා. දැනගන්නේ කොහොමද? පරණ රූප වේදනා සංඥා සංකාර ටිකක් ගලාගෙනවිල්ල තමයි දැනගත්තේ. පංචපාදනස්කන්ධයක් උනේ. හැබැයි අපි ඔක දැනගන්නේ නිකම්මද? නෑ. අපි තව ටිකක් එකතු කරලා අයියෝ මේක කළු වෙලා පිච්චිලා වැඩි නේද? මේක හොඳ නෑ එච්චර කියලා තමයි දැන් ආපහු මතකයට දාන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන සංකතය කලින් හැදිච්ච එක අභිසංස්කරණය කර නැවත සකස් කරනවා. කලින් හැදිලා තිබිච්ච එක අපි නැවත සකස් කරලයි මතකයට දාන්නේ. ඒ කියන්නේ ෂණයක් ෂණයක් පාසා අපි මොකද කරන්නේ? පරණ ටික ගන්නවා, පරණ හැදිච්ච ටිකක් ගන්නවා, අරගෙන තව ටිකක් එක වැඩි දියුණු කරලයි මතකයට දාන්නේ. තේරුණාද? ඔව්. එතකොට ඒකට අපි කියන සංස්කාර කරන. ඉතින් අපි එක්ක පින් පැත්තෙන් සංස්කාර කරනවා නේද? ලෝභ දේශ මොහ නැතුව එක්ක පව් පැත්තෙන් සංස්කාර කරනවා ලෝභ දේශ මොහ ඇතුව. ඉතින් පුණ්‍යාභි සංකාරා අපුණ්‍යාභි සංකාර මොනවා හරි දෙයක් කරනවා. එහෙම කරලා අපි ආවක මතකයට දානවා. දැන් එතකොට එහෙනම් අර කලින් තිබිච්ච ගලාගෙන ආපු ටික නෙමෙයි අපි තව ටිකක් වැඩි කරලා මොකද උනේ? ප්‍රපංච කරා. ප්‍රපංච කරා කියලා කියන්නේ දැන් ඒ ප්‍රපංච කරනකොට මොකද වෙන්නේ? ඊළඟ ෂණයේ දැන් හටගෙන. දැන් ඊළඟ ෂණයේ ඔය කියනකොට දැන් මේක ඇති වෙලා නිරුද්ධ වෙනවත් එක්ක මොකද වෙන්නේ? ඊළඟ ෂණයේ හටගෙන. කොච්චර වෙලාවක් යනවද? ඔව් යන්නේ නැහැ වෙලාවක්. මේක නිරුද්ධ වෙනකොටම තව එකක් හටගන්නවා. ඉතින් නිකන් හටගන්න පුළුවන්ද දෙයක්? බෑ. මොකද්ද හටගන්න එහෙනම් හේතුව? ප්‍රතිසන්ධියක් වෙන්න මොකද්ද හේතුව? ප්‍රතිසන්ධි හිතක් ඇති වෙන්න මොන හිතින්දද? චුත්ති සිතක් නිසා තමයි ප්‍රතිසන්දි. එහෙනම් මෙතනක් තියෙන්නේ චුතියකෝ ප්‍රතිසන්දියකෝ. එහෙනම් නැවත හන්දි වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? කලින් එකෙන් ගන්න දෙයක් තියෙන. ඉතින් එහෙනම් මේ පරණ එකේ අපේ තැම්පත් කරේ මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංච උපාදානස්කන්ධයක් නිසා මොකද වෙන්නේ? ඊළඟ එක හට ගන්නවා. එහෙනම් දැන් ඊළඟ එකේ තියෙන්නේ මොකද්ද? ඔන්න කලින් එක ඇහැයි රූපේ නිසා ඊට පස්සේ වෙන්නේ මොකද්ද? දැන් සුවඳ බලනවා යායේ. මොකද්ද දැන් වෙන්නේ? නහයයි ගඳ සුවඳයි නිසා ඔන්න ආයෙත් හැදෙනව මොකද්ද? පංච උපාදානස්කන්ධය. දැන් මෙතන එහෙනම් නහයයි ගඳ සුවඳයි නිසායි මේ පංච උපාදානස්කන්ධය හැදුනේ. හැබැයි දැන් ඔය නහයයි ගඳ සුවඳයි පංච උපාදානස්කන්ධය හැදිලා දැනගන්නේ මොන කේක් එකද? අර කලින් දැකපු කරවෙච්ච කේක් එක. ඒයි ඒකෙන් ප්‍රපංච කරපු ටික නිසා තමයි මේක හටගත්තේ. අර කලින් ප්‍රපංච කරානි අපි මතකයට දැම්මනේ. මේක කරවෙලා උඩ කරවෙලා හොඳ නෑ මේක කියලා මතයක් අපි ගත්තනේ සංස්කාර කරානේ. එතකොට මේක ඉවරුණානේ. ඉතින් ඒක නිසානේ මම දෙවෙනි එක දැන් හටගන්නේ. හටගන්නගෙන දැන් ගලාගෙන ඉන්නේ අර පරණ ටිකනේ. නේද? දැන් සංඥාවක් තියෙනවා. කීයද සංඥාව? දෙකයි. දෙකේ සංඥාවට දැන් විතර්ක කරනවා. දැන් මොනවද ගලාගෙන ඉන්නේ? අර කරවෙච්ච කේක් කියලා කතාව ගලාගෙන ඉන්නේ. ඉතින් දැන් ඔන්න කරවෙච්ච කේක් කතාව ඇවිල්ලා දැන් දැනගත්තේ මොකද්ද? පළවෙනි සිද්ධියේ සම්බන්ධකුත් එක්ක තමයි දැන් ගලාගෙන ආවේ. දැන් දැනගත්තා මේ කරවෙච්ච කේක් එක පුස්ගඳයි. නෑ ඒකම නෙවෙයි. දැන් ඒකෙන් අපි ප්‍රපංච කළ දැම්මනේ එළියට යම. ඔව් ඉස්සෙල්ලා සෙනේ වුණා. ඒක එතන මෙවරුණා. හැබැයි ඒකෙන් අපි අර ප්‍රපංච කරානේ. ඒ කියන්නේ අර මතකයට දානවනේ. ඉතින් ඒ දැම්මේ ඒකේ ಗುಣ ඒ වෙලාවේ අඳුරගෙනනේ. ඒ කියන්නේ කලින් ටිකක් ගලාගෙන ආව ඒක ටික ටිකක් එකතු කරලා දැම්මා. එතකොට නෙවරුණායි. ඊළඟ සැරේ ගලාගෙන ඉන්නේ අර ටික අය ටිකක් එකතු කරලා දානවා එතනම ඉවර වෙනවා. අය ටිකක් එකතු කරලා දානවා එතනම ඉවර වෙනවා. ඉතින් එහෙනම් දෙවනි ශනේ මොකද වෙන්නේ? දෙවනි ශනේ අර මුලින් එකේ තියෙන ගතිත් මේකට එකතු වෙනවා. හැබැයි එතනම ඒක ඉවර වෙනවා. ඉවර වෙනකොට මොකද වෙන්නේ? ඔන්න දැන් මේ නහය. නහය නිසා ඈ මේක නහය නිසා ඊළඟ සැරේ මොකද වෙන්නේ? දැන් කටෙක් ගාලා බලනවා. ඔන්න දිවයි දිවට දැනෙන රසයයි නිසා ඒත් පංච උපාදානස්කන්ධයක් හටගත්තා. දැන් මේක හටගත්තේ දිව නිසා. හැබැයි මොකද්ද දැනගන්නේ දැන්? අර නහයෙන් නිරුද්ධ